තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ තාවි මම ඉස්සෙල්ලා කතා කරේ මේ පොඩි ප්‍රශ්නයක් අහන්න.
ඔව්.
ඔය ප්‍රශ්නේ මම මේ වසන්ත අත්තිලා චුට්ටක් කතා කරා මේ ඉන්ද්‍රිය ධර්මයි බොජ්ජංගයි අතර වෙනස මොකක්ද කියලා පොඩ්ඩක් තමයි කතා කරේ. මේ අර සද්ධාව කියන එක බොජ්ජංග ධර්මයක් නෙවෙන්නේ මොකද කියන එක තමයි ප්‍රශ්නය.
මම ඒ ප්‍රශ්නේ දැම්මනේ නේද?
ඔව් ඒක තමයි දැම්මට පස්සේ මම කල්පනා කරේ ඒක ධර්මයක්. ඒකට ඉන්ද්‍රිය ධර්මයි බොජ්ජංග ධර්ම අතර වෙනස.
වයිතෙන් මං එච්චර මේ තියරි නම් දන්නේ නැහැ. ඉතින් මට නිකන් හිතන විදිහට ඔය ඉන්ද්‍රිය ධර්ම ටික වර්ධනය කරගෙන යනකොට ඒවා හරියට පූර්ව ප්‍රතිපදාව වගේ බොජ්ජංග ධර්ම වලට ආවට පස්සේ තමයි ආර්ය ප්‍රතිපදාවට එන්නේ. කියන විදිහට තමයි මම හිතන්නේ. කොහෙන්වත් බලපු එකක් නෙවෙයි නිකන් එන අදහස. මොකද බොජ්ජංග කියන්නේ බෝධිංගනේ. නිවන කරාම තියෙන දේවල්. ඊට මෙහා දේවල් එතෙන්ට එනකන් හිත සකස් කරන දේවල්. ඒක එතකොට පූර්ව ප්‍රතිපදාව නැත්තම් ආදි බ්‍රහ්මචර්යාව විදිහට තමයි මේ ටික ගන්න වෙන්නේ කියලා මට නිකන් හිතෙනවා. ඉතින් මම දන්නේ වචන ගැන මම කොහොමත් එච්චර හොයන්නේ නැහැ. ඒක එක තීරුම් එක්කගෙන ආදෙනවනේ. මූලික අදහස නම් මට ඒ වගේ.
අපිත් ඇත්තටම කතා වුණේ එහෙම තමයි. අර ලෝකයේ ඉන්න කල තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ඊට පස්සේ මේ එතනින් එහාට ගියාම ඒවා වැඩගත් වෙන්නේ නැහැ කියලා එච්චරම මේ ඒක මම හිතාගන්න කියලා මේ.
මොකද බොජ්ජංග වලට ආවම දෙලින්ම අත තනියෙන්ම පුළුවන් මේ රහත් වෙනකන් වඩාගෙන යන්න. හැබැයි ඒ දක්වා කාගේ හරි උදව්වක් ඕන. දැන් අපි ප්‍රයෝජනේ ගන්නනේ දහමෙන් කියන්නේ. එතකොට අපිට ගුරුවරයෙක් ඕන. ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන යන්න. ජංග ධර්ම වලට ආවට පස්සේ ඒක තමන්ගෙන තමන් තුලින්ම වැඩෙන එක. ඒ මට්ටම තමයි මම කියන්නේ. එතකොට අවබෝධයක් තේනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පවතින දුකෙනෙක් ඇති වුණත් නැති වුණත් තියෙන ඇත්ත දකින්න මේ මාර්ගයේ වඩාගෙන යන්න පුළුවන් කියන එක. බොජ්ජංග කියනකොට තව කෙනෙක්ගේ උදව්වක් නැතුව බොජ්ජංග ධර්ම වලින්ම නිවන කරා යන්න පුළුවන් වගේ. මේවා ඉතින් මට මේ නිකන් හිතන ඒවා විතරයි. මම වචන වල තීරුම් කියන්න මං එච්චර කැමති නැහැ. ඒක එච්චර මේ වචනේ මොකද්ද මේ වචනේ මොකද්ද කියන එක අපි අදහසක් දෙනවා විතරනේ. ඒ වගේ නිකන් අදහසක් තමයි මට එන්නේ.
නේද අපිට හිතන ඒවා තමයි මේ ඉස්සස් කරපුවාම ඉතින් අර අපිට ගැටලු තියනවා නම් ඉස්ස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්
දැන් මේ වචනේ මොකද්ද කියලා අහනවාට එතන ඉතින් මූලික ප්‍රශ්නේ අපි අර ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් නැත්නම් බල ධර්මයක් ඒ දෙකේම තියෙනවා. බොජ්ජංග වෙනකොට ශ්‍රද්ධාව නැහැ. මොකද ශ්‍රද්ධාව කියන්නේ තව කෙනෙක් ගැන විශ්වාසයෙන් යන එකක් නේ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ බොජ්ජංග එනකොට. සම්මාදිට්ඨිය විලා ඉවරයි. ඒතකොට චතුරාර්ය සත්‍ය ගැන සත්‍යඥානෙ තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැන සත්‍යඥානෙ තියෙන කෙනාට ආයේ තව උද්ගවුවක් ඕනේ නැහැ. යා කවදා හරි නිවන කරාම යනවා. ඒක නවත්තන්න බෑ කියන පැත්තක්. මාර්ගය පැහැදිලිනේ. එතනින් මෙහා මාර්ගයේ පැහැදිලිද කියන්න අමාරුයි. බොජ්ජංග ධර්ම ටික උපදිනකම් නේද?
එතන මේක පැහැදිලි පොඩ්ඩක් වෙනින් ප්‍රශ්නයක් අහන්න ටිකක් වෙනපත්තක්. මේක මේ නිකසාලා සූත්‍රය ආයිත් මං කියවනකොට ආපු ප්‍රශ්නයක්. නිකසාලා සූත්‍රය යන බුදුරජාන් වහන්සේ පුද්ගලයෝ 10 දෙනෙක් ගැන කතා කරනකොට තුන්වෙනි කෙනාට කියනවා මේ එයා සිල්වත් වුණත් එතන තියෙන වචන ටික මම මේක ලියාගත්තා. නිල්වතුනත් සිත්තේ මිදීමද නුවණින් මිදීමද නොදනීද යම් තැනක ඒ සීලය ඉතිරි නොකර නිරුද්ධ වේද කියලා තමයි ලියලා තියෙන්නේ. එහෙම වුණොත් එයා මේ සුගතිය ගන්නේ නැහැ කියලා. එතන ඒ සීලය ඉතිරි නොකර නිරුද්ධ වේද කියන එකෙන් අදහස් වෙන්නේ මේ මේ ජීවිතේ මරනවා කියන එක නැත්නම් සිල්වත් දුසිල්වත් වෙනවා කියන එකද එතන?
සීලය නිරුද්ධ කිරීමක් ගැන කියන්නේ නේද?
ඔකේනි සීලය ඉතිරි නොකර නිරුද්ධ වේද කියන තමයි ඒ වචන ටිකේ තියෙන සිංහල ට්‍රාන්ස්ලේෂන් එක.
එක පාලියෙන් කොහොමද කියලා මතක නැහැනේ.
අපි මේ බලමුද පාලි වචන ටික බලමුද එලා තියෙනවද?
කොහෙද ඒ සූත්‍රය තියෙන්නේ?
විදසාලා සූත්‍රේ නේද තුන්වෙනි එක ගැන කියන්නේ.
කොහෙද ඒක තියෙන්නේ කියලා මතකද නිකසාලා සූත්‍රේ? මොන මොන පොතේද? මචිමනිකායේද?
දැන් මම පිටක.lk එකේ නම මං ගත්තේ මේ මට හරියට මතක නැහැ ඒක නම්.
අංගුත්තර නිකායේ දෙකක් තියෙනවා නේ. අංගුත්තර නිකායේ මේ සූත්‍ර තියෙනවා.
අංගුත්තර නිකායේ කොතනද?
අංගුත්තර නිකායේ චක්කනිපාතිකේ තියෙනවා, දසපතිකේ තියෙනවා.
ඔය 10 දෙනෙක් ගැන කියන්නේ දසක එකේ වෙන්න ඕන නේද? දසක නිපාතේ දසක නිපාතේ මොන වර්ගයේද?
ආකංක වර්ග.
ආකංක වර්ග. හරි. මේක සලසුත්. ඒ දුස්සීල පුද්ගලයා ගැනද මේ අහන්නේ? එකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ හෝති.
නෑ, සිල්වත් පුද්ගලයා ගැන. සිල්වත්
තනන්ද එකච්චෝ පුද්ගල දිස්සෝලෝ. යායම් පුද්ගලෝ දුස්සීලෝ. ඉදන සනානන්ද එකච්ච පුද්ගල සීලවා හෝති තංච චිත්තේ පඤ්ඤායෙන් යතබු නප්පයයානාති යත්තස්ස තං සීලං අපරිශේෂං නිරුජ්ජති. මේක වෙන්නේ නැති කියන්නේ නේ. යත්තස්ස තං සීලං අපරිශේෂං නිරුජ්ජති. යම් තැනක ඒ සීලය ඉතිරි නොකොට නිරුද්ධ වේද? කච්ච පුද්ගලෝ සීලවා හොති තංච එතෙන් පඤ්ඤායෙන් යතබුතන් නමති යත්තස් සන් නිවේද. තස්ස සවනේනපි අකතං හොති අහු එනපි අකතං හෝති දිට්ඨියාපි අප්පටිවිද්දං හෝති සමයි කම්පියම් තින් නල් සෝ සබේදා පරණා මරණං හානාය පරිති නෝ විශේෂාය හානගාමී ඒව හෝති න ඒ පිරිහිත යන කෙනාගෙන නේද?
ඔය පිරිණිමේට යනවා එයා සිල්වත්. හැබැයි පිරිණිමට යන තැන තියෙන ස්කර නිරුද්ධ වේද කියන එක. එතන මේ එයා සිල්වත් වෙලා ඉඳලා පස්සේ දු සිල්වත් වෙනවද? එහෙම නැත්නම් සිල්වත් වෙ ඉඳලාම මැරෙනවද? අන්න එතන තමයි මට ගැටලුවක් ආවේ.
ඔව්, දැන් එයා දැනට සිල්වත් වෙන්න පුළුවන්. නිදසනානන්ද එක වාහෝති. හරි. පංච චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය යතබුතං පජානාති තස්ස තං සීලං අපරිශේෂං. පංච චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය යතබුතං පජානාති යත්තස්ස මේක දෙයි කලින් එකද? ඉදා පනානන්ද එකච්ච පුද්ගලවා සීලවෝ හෝති යන සිල්වත් කෙනෙක් ඉන්නවා. පංච චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය යතබු පජානාති. හරිද? චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියටයි ඇවිල්ලා නැහැ ඒක දන්නේ නැහැ නප්පජානාති යත්තං සීලං අපරිසේසං නිරුජ්ජති එයාගේ සීලය නැති වුණොත් එහෙම කියන මේ සීලකට නිරුද්ධ වේද හරි එහෙම වුණත් එතකොට තස්ස සානේනපි අමති බහු සච්චේනපි අකතං හෝති තවනේනපි කියන්න අහල අකතං හෝති අහන්නේ නැහැ තස්ස සමනේනපි අකතං හෝති බාහුස අකතං හෝති භාවයක් එන්නෙත් නැහැ දික්ඛ්‍යාපි අපටිවිද්දං හෝති දික්ඛ්‍යාපි අපටිවිද්දං හෝති ඒ කියන්නේ පිළස් නැ සාමායිකම්පි විමුක්තින් න ලබති ක්‍රයා විමුක්තියක් ලබලා නැ අමයි සාමයි කම්පි විමුක්තින් නලබති. ඒක තේන්නේ තාවකාලික විමුක්තියක් ලැබලා නැහැ. වුණත් මකට වෙන්නේ කායස්ස වේදා පරාමරණං හානාය පරේති. හාන කියන්නේ ඉල් හානාය පරේති. නෝ විය හානගාමී ඒව හෝති. නෝ විශේෂගාමී. විශේෂගාමී වෙන්නේ නැහැ. ඒක ඉරිහිම දිනුවට යන්නේ කියන එක. ඒක පැහැදිලි නේද? දැන් සීලය හොඳට තියෙනවා. එහෙනම් සීලේ රක්ෂෝමුක්තියක් ගැන ප්‍රඥා විමුක්තියක් ගැන දන්නේ නැහැ. සීල් රකින්නවා විතරයි. ඒ සමහරු කියන්නේ මම හොඳ සීල් රකින්නවා. ඉතින් මම මොකටද කරන්නේ කියලා හින්නේ. අන්න ඒ වගේ කෙනෙක් ගැන කියන්නේ. ඒතර යත්තස්ස තං සීලං අපරිශේෂං නිරුද්ධගේ සීලේ කඩෙන්න දැන් හොඳට තිබුණාට එයා කියන දේවල් අහන්නෙත් නැහැ බහුසුත භාවිකුත් මේ මොනවාදන්නේ එහෙම කතාවක් දන්නෙත් නැහැ සීලය ගැන විතරයි එයා එතකොට එයාගේ දික්ටි පිරිසිදු ඒ කියන්නේ දුර වෙන්නේ නැහැ අර සීලයක් තියෙන දෘෂ්ටියක ළඟට සාමායිකම්පි විමුක් කාලික විමුක්තියක් ලබන්නේ නැහැ කියන එක තමයි අරිට ධානයක්වත් ලබන්නේ නැහැ. එයා සීලේ විතරනේ තියෙන්නේ. ඔක ආයස්ස දේදා පරාමරණම්. එයා පය බිඳිලා මරණයටපත් වුණහම මොකද වෙන්නේ? හානාය පරේති. පිරිහීමටපත් වෙනා නො විස්සේ. ඒ කියන්නේ දෙට හානගාමීයේව හොති නො විශේෂගාමී. පිරිමයි නේ මේ දෙට යන්නේ නැ ඒක පුද්ගලික ඉලා අයිදා ඉදපනානන්ද ඒකච්චෝ වහෝ තියන තව පුද්ගලෙක් ඉන්නවා සිල්වත් පංච චේතෝ විමුක්තින් පඤ්ඤාත්ෙන් යතා පජානාති එයා එතකොට මේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ගැන දන් දැන් ඉස්සෙල්ලා එක්කෙනා චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ගැන දන්නේ නැහැ. දැන් එක්කෙනා සීලකුත් තියෙනවා චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ගැන යතබු අනාති. යත්තස්ස තං සීලං අපරිශේෂං නිරුජ්ජති. මෙයාගේ සීලය කැඩිලාම යනවා. හරි. හැබැයි මෙයාගේ වෙනස තියෙන්නේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තියයි දන්නවා. හැබැයි සීලේ කැඩෙනවා. සමනේනේපි කතං හෝති බාහු සච්චේනපි කතං හෝති එතකොට අහලා තියෙනවා බහුසුත භාවිකුත් තියෙනවා තිට්ඨියාපි පටිවිද්දං හෝති එතකොට එයා දැන් දහම අහලා තියෙනවා ඒක බහුසුත භාවිකුත් තියෙනවා මේක සිංහලෙන් තියෙන්නේ දෘෂ්ටියෙන් අවබෝධ කරන ලද්දේ වේද ඒලා ඒක එන්න ඕන අපිට එනෝනි කියන්නේ සම්මාදිට්ඨි පැත්තට වගේ වෙන්න ඕන. දික්ඛ්‍යාපි පටිවිද්දං හොතේ කියන්නේ. එතන දෘෂ්ටිය කියනකොට ඒ හොඳ පැත්තට ගන්න තියෙන්නේ. සාමායිකම්පි විමුක්තින් ලබති. කියන්නේ තාවකාලික විමුක්තිත් ලබනවා. අපි දැන් සමා අර වෙලාවට සමාධියක් එහෙම වඩලා තියෙනවා වගේ කියලා. ඒ වගේ කෙනාට මොකද වෙන්නේ? සෝ කායස්ස බේදා පරාමරණ විශේෂාය පරේති නොහනාය. එහෙනම් මරණයෙන් පස්සේ ඉහළට යන්නේ කියන්නේ ජීවණයට යන්නේ මේ හානි පරිහානියට යනවා නෙවෙයි. ගාමීව හෝති නොහන ගාමි. එතන ප්‍රහදේලිද ඒකේ සීල රකින කෙනාගේ සීලේ නැති වෙන්න පුළුවන්. හැබැයි එතකොට පුද්ගලයා ಜಾති එක්කෙනෙක් හොඳට සීල රැක්කට එයා විමුක්තිය ගැන දන්නේ නීවරණ ගැන දන්නේ. හැබැයි හොඳට සීල රැකෙනවා. අපි හිතුවොත් දැන් වෙන ආගම් වල අය ඉන්න පුළුවන් හොඳට සීල රකින අය. ක්‍රිස්තියානියා ඉන්න හොඳට සීල රකින අය. මේ වගේ කෙනෙක් කියලා ඉස්සෙල්ලා කෙනා ගන්න පුළුවන්. දෙවෙනි එක්කෙනා තමයි මේ ධර්මය ගැන දන්නවා. එතකොට එයා ඉඳලා හිතලා භාවනා කරනවා වෙන්න පුළුවන්. දැන් මේ දෙන්න මේ පුද්ගලයෝ දෙන්නගේ සීල පිරිහුණොත් එහෙම මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. අර පළවෙනි එක්කෙනා කිලින්ම පරිහානියට යන්නේ දෙවෙනි එක්කෙනා එයාට දිනුවට යන්න හැකියාව තියෙනවා. ඉහළට යනවා. විශේෂ ගාමීව හෝති නොහාන ගාමීය පරිහානියට යන්නේ. මේ කර තව සූත්‍රයක්ක් තිබුණා නේ අර පුද්ගලයා හතර දෙනෙකුට බෙදලා. සීලය රැකකට සීන් කෙන් කුමක් නිසාද සීලය කැඩෙන්නේ? ඒ හේතු නොදැන සීලය රකින්න කෙනාට වඩා උසස් කියනවා සීල කැඩුනත් ඒවයි හේතු දන්න. ඒ සීල කැඩෙන්නේ ඒ සීල කැඩුනත් මොනවාද වෙන්නේ? ඒ වගේ කැඩෙන හේතු ඒවා දන්න කෙනා. රැකකට ඒ විදිහට ගන්න පුළුවන්. පැහැදිලි නේද?
ඔව් ඒක මේ පැහැදිලි. දැන් උතන ඒ කියන්නේ සීලය තිබුණ කෙනා සීලය කැඩුනොත් තමයි උතන වෙන්නේ. මේ ඒ උතන මේ සීලය කියන එකෙන් මොකද්ද අපිට තේරුම් ගන්න පුළුවන් මොකද? පංච සීලයම වෙන්න ඕනේ නැහැනේ උතන. උතන මොකක් හරි දවිලාගම කෙනෙකුනා සීලය රකින්නවා කියන්නේ උතන තේරුම් ගන්න පුළුවන්.
වෙනාගමක වුණා කියලා පංචශීලය තියෙනවා ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ සීලය කියන්නේ සමාජයේ හොඳයි කියලා සම්මත ඒවනේ. ඒක එක මාර්ගයට අදාළ එකක් නෙවෙයි. ඒවා ඒ කාලෙත් දැන් බුදුහාමුදුරන්ට කලිනුත් සීලේ හොඳයි කියන එක පිළිගන්න තිබුණා. ඒකට ඒ සීලය ගැන තමයි ඔය කියන්නේ. ඒතර පන්සිල් ගන්න පුළුවන් ඇතෙන්ට. සීල් රකින කෙනා හොඳයි කියන එක ඒක මේ බුද්ධාගමේ කියලා නෙමෙයි ඕනාගමක ඉන්න පුළුවන් එහෙමයි. සීලය හොඳයි කියන එක සමාජයේ පිළිගත්තු දෙයක්. ආගමක් නැතුව සමාජයට හොඳයි කියලා. ඒකට ඒ සීලේ රැකුණාට ඒක ගැන දැයි සීලයක් රැකෙන්නේ ඇයි කැඩෙන්නේ කියන හේතු ඒවා දැනගෙනද? දැනගෙනද නැද්ද කියන එක තමයි උතන. ඒ කියන්නේ එනිවන ගැන ධර්මය ගැන අවබෝධයක් ඇතුවද සීලය රකින්නේ නැතුවද කියනවා වගේ දෙයක්නේ නේද?
ඔව් ඒක පැහැදිලි. ඒ කියන්නේ ඇත්තටම අපි සමායන එක රකින්නවා කියන එක. දැන් මට දැන් එකපාරට මතක් වුණේ දැන් ඔය කාමීසු මිච්ඡාචාරා කියන එක එක රටවල් වලට එක එක මේ මිනිස්සුන්ට මේ ගෲප්ස් වලට එක එක විදිහයි.
ඔය ඉතින් ඒක දැන් අපි ගම්මුකෝ පානාතිපාතයක එකයකට වෙනස්නේ. සමහරෙක් ඕක යනවා වෙජිටේරියන් වෙනකම්. සමහරෙක් ඒ මට්ටමට යන්න ඕනේ නැහැ. මස් මාළු කෑමට සත්තු මරන්නේ නැහැ. හරි. එතකොට ඒ පානාතිපාතා එක මේ එක එක මට්ටමට බාර ගන්න පුළුවන්. එතකොට ඒ සීලය මේ ආර්ය මාර්ගය නෙවෙයි. එතනයි අපි තේරුම් ගන්න ඕනේ. ඒක අර ආර්යකාන්ත සීලය නෙවෙයි. එනිකන් පන්සිල් කියන එක. ඒක වෙජිටේරියන් වෙන්න ඕනේ නෑනේ. මාර්ගඵල නිකන් ලබන්න. ඒක අන්තයක්. ඒ එහෙම කියලා ඒ වෙජිටේරියන් වීම නරකයි කියන්නේත් නෑ. කෙනෙක් කැමති නම් එහෙම වුණ දෙන්. කැමති නම් ඒකේ ප්‍රශ්නෙකුත් නෑ මේ නිවන් මාර්ගෙට. එහෙම එකක් තියෙනවා. ඒකට අර සීලේ අන්තයකට යන අය හිතනවා නෑ නිවන් දකින්න නම් සමහර වහන භාවනා කරන්නේ කොහොමද මේ විජිතේරෙන්නේ කියලා. මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් දහනවා විජිතේරෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ දෘෂ්ටියක්. ඒ විදිහට තමයි මේ එක ගන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ මේ නේද? ඒ විදිහට කියලා නැහැ නේ. ඒ වගේ හැම සිල්පදේම එක එක මට්ටමට ඉතින් මේ එක එක්කෙනාගේ හැටියට ඒ සංස්කෘතියේ හැටියට එහෙම වෙනවා. දැන් මස්ම කන ගෝත්‍රයක් හිටියොත් ඒගොල්ලන්ට ඒක වෙනස් විදිහකට. ඉතින් අර සමහර ඔය සීතම දිගටම පවතින රටවල් වල මස් නොකා ඉන්න බෑ. ඉතින් ඒගොල්ලන්ගේ ඒ ආහාර හැදිලා තියෙන මේ විදිහටනේ. ඒ වගේ තමයි අනිත් ඒ කල්චරලිය නේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ සීලය කියන එක දැන් මෙතන මේ පැහැදිලි වෙන්නේ මේ සීලයෙන් නෙමෙයි මේ කෙනෙක් ඉහළ යනවද පහළ යනවද කියන එක ඩිසයිඩ් වෙන්නේ කියන පැත්තකුත් පෙන්නනවා. සීලේ රැකගෙන හිටියොත් සිතෙන් කොහොමත් හොඳ තැනක උපදී. හැබැයි සීලේ தත්ත්වය තමයි කොච්චර සීල් රැක්කත් සීලේ පිරිහෙන්න පුළුවන්. දවසක් කතා කළේ දැන් හොඳට සීල් රකින්නවා පින්කම් කරනවා ඔහොම ඉඳලා අපි ඒව කුසල් බලවත් වෙනනම් මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. හැබැයි මනුෂ්‍ය ජීවිතේ ලබනකොට බුද්ධෝත්පාද කාලයන් නෙවෙයි. එහෙම වෙන්න chance එක වැඩිනේ. බුද්ධෝත්පාද කාලේ එහෙම කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලැබුවහම අපි උපදින්නේ මිත්‍යා දෘෂ්ටික පවුලක. ඒකට අපි මුස්ලිම් පවුලක ඉපදිලා ඊළඟට අර පින් බලවත් වෙනද අපිට ෆාම් 4ක 5ක අයිතිකාරයෙක් වෙලා තමයි උපදින්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ සීලෙට? දැන් හොඳ නරක ගැන අහන්න ලැබෙන්නේම නැහැ. ඉතින් එකම ලැබුණ එකේ සත්තු මරනවා තව ටිකක් හම්බ කරයි. ඊට පස්සේ දුගති ගාමි වෙනවා. ඒක තමයි මේ සීලෙන් විතරක් නැවතුනත් තියෙන භයානකකම. ඒක තමයි මේ පුද්ගලයෝ සමහරු ඉන්නා මේ ක්ෂණ සම්පත්තිය ලැබලා ඉතින් මනස ඉල්ලනවා මේ මට ධර්මයේ වැඩක් නැහැ කියලා. මේ පැත්ත හොයන්නේ නැහැ නේ මග අරිනවානේ. එයාට වෙන වැඩේ තමයි ඔය පෙන්න. තේරෙනවා නේද?
ඒක තේරුණා හරි. ඒ කියන්නේ අපි අත්‍යවශ්‍යම දැන් ඔතනදී මම තව ප්‍රශ්නයක් මතුවුනේ දැන් ඔය සීතලම සත්තු මරන්න නැතුව සත්තුන්ගේ මස් කන්නම වෙනවා. හැබැයි එතකොට දැන් ඔය වගේ ප්‍රශ්නයක් මම ඉස්සරහ මේ හාමුදුරු සුරු කෙනෙක්ට කතා කරා ඒ හාමුදුරු ඒ කට්ටියට ඒක බෑ කියලා. හැබැයි එහෙමවත් නෙමෙයි කියලා මට හිතෙනවා දැන් ඒක ඉතින් ඒ සමාජය අනුව ඔය සත්තු මරන කියන එක එයාට ගැළපෙන්නේ අදාළ දෙයක් නෙමෙයි.
ඔව්. ඒක නුවණින් හිතන්න ඕන. අර කවුද සිටු කුමරියක්ගේ කතාවක් තියෙනානේ වැද්දෙක් එක්ක ගියේ සෝවන් වුණාට පස්සේ. ඉතින් එයා වැද්දට දුනුයි ඉතලා හදලා සෝවන් වුණා එක්කෙනා. එහෙම කතාවක් තියෙනානේ. ඒක දැන් ඔතන අපි තේරුම් ගන්න ඕන මේ 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 ඔය අන්තයක් කියන එක ඔය හින්දු ආගමෙන් ආපු ඒවා බුද්ධ බුදුනේවා නෙවෙයි. ভেජිටේරියන් වීමා වගේ ඒවා මේ Hindu ආගමෙන් ආපු ඒවා ඒවා අර නිගණ්ඨනාත පුත්තලගේ දැඩිව ගත්තු දේවල් ඒවා. ඒවා මේ බුදුහාමුදුරෝ දේශනා කරපුවා නෙවෙයි. අපේ දහමට Hindu සංකල්ප ගොඩක් එකතු වුණා. දැන් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කෙනාට ඕකේ ගැටලුවක් නැහැ. ඒක Tamange ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ දැන් මම කියන්න කියර කැමති නෑ. දැන් මම මෙහෙම කතා කරනකොට ගොඩක් අය හිතන්නේ මේ මම මස් මාළු කන හින්දා මෙහෙම කියනවායි කියලා. දැන් මම වෙජිටේරියන් නැත්තටම ඒක එහෙම අමයි කියලා තයි බලෙන් එතෙන්ට දාන්න ඕනේ නෑ. මොකද ඒක බුද්ධාගම එකක් නෙවෙයි. ඒක මම හොඳට දන්නවා. හරි ඒක නිවන් මාර්ගයට අදාළ නෑ. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ අර දේවදත්ත ඉල්ලපු අර පහේ ඔක තියෙනවා. ඉතින් භික්ෂුන් දක්වා නිර්මාණ කියලා නේ ඉල්ලි. ඔක බොහොම ලේසියෙන් පණවන්න තිබුණානේ භික්ෂුන්ට නේ ගිහියකට නේ. ඇයි බබ ගාන්දුරු පැනෙන්නේ නැත්තේ? ඒ වයින් ඒක මේ නේ නිවන් මාර්ගයට අදාළ දෙයක් නෙවෙයි ඒක. හැබැයි සත්තු මරන්න එපා කිව්වා. මරාගෙන කන්න එපා කිව්වා. ඒ වුණාට ඒකේ අන්තයකට ඒවා අපි ඔය එක එක අය දැන් චතුරාර්ය සත්‍ය නොදන්නකමට සීලේ වරද්දගෙන තියෙනවා. ඒක තමයි මම කිව්වේ. දැන් කෙනෙක් සෝවාන් වෙනකන් ඉන්නේ සීලබ්බත පරාමාසය කියන එක අමතක කරන්න හොඳ නැහැ. සීලබ්බත පරාමාසය කැඩෙන්නේ සෝවාන් වෙනකොට. ඊට කලින් ඉතින් සිල් ගැන කතා කරන්නේ ඊළඟ පරමාසයේ ඉඳන්. ඒවා තේරුම් ගන්න තමයි මම හිතන්නේ මේ වගේ මේ සූත්‍ර තියෙන්නේ මේ පුද්ගලයෝ මේ. ඒ සිල් ගැන තර්කවලට උත්තරම තමයි මේ පුද්ගලයෝ වර්ග කරලා ඔය පෙන්නලා දෙන්නේ. පැහැදිලි නේද?
ඔව් මම පැහැදිලි. ඔබ පින්නේ. අනිකාර ප්‍රශ්න දෙනවද දැන්?
ඔව් එහෙනම් මම මාතෘකාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න රවි අතින් අදත් සාකච්ඡා විදිහට මා මේ සංසෝතාපට්ටි අංග හතරක් තියෙනවා මේ අපි දෙන්නේ මේ අංග හතරේ සත්පුරුෂ අංග ආශ්‍රයයි ධර්මස්තවණයයි පිටත් ධර්මයේ ස්තවණේ කිරීම ඊපස්සේ යෝනිසෝ මනසිකාරයේ ධම්මයට ධර්මානුකූලව හැසිරීම ධර්මානුකූල ප්‍රතිපදා එතකොට ඕකේදී දැන් ওই හතරේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ කලපුවාම සත්‍ය ඔය චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතක් ඥානෙ කිය ඔය හතරක් තියෙනවා චතුරාර්ය සත්‍යෙට අදලස ආකාරයට. එතකොට දැන් රවි කොහොමද දැන් අපිට බලන්නේ දැන් කෙනෙක් සෝවාන් මල්ලේ සෝවාන් වෙච්ච කෙනෙක් කියනකොට මේ පුද්ගලයා සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ කොතනද හරියටම?
සෝවාන් වෙන්න අවශ්‍ය දේවල් වල.
හා
දැන් ඒක පේනවනේ දැන් සද්ධර්මය හු නැත්තම් කොහොමවත් සෝවන් වෙන්න බෑනේ. ඒකනේ මේ බුද්ධෝත්පාද කාලෙක උපදින්න ඕන.
ඔව්.
ඒක සද්ධර්මය ඇහෙන එක අනිවාර්ය අංගයක්. කාගෙන් හරි ඕකම තව දෙකට බෙදලා කියනවා කල්යාණ මිත්‍ර සේවනය නේ සත්පුරිස සේවනය. ඒක නැත්තම් ඒක උන වෙන්නේ සද්ධර්මය ඇහෙන.
ඔව්.
ඒක නැති වුණොත් සෝවන් වෙන්න බෑ. ඒක පැහැදිලි.
ඒක පැහැදිලි.
ඊළඟට ධර්මය හරියට නැත්නම් අපි දෘෂ්ටිවලට නෙවෙටින්නේ. කර දෘෂ්ටිවලට ඇටිලා ඉන්නේ. ඒ කියන්නේ ධර්මය නේකයි කියලා එක එක මතවල ඉඳන් අපි කියනවා ඔන්න දැන් මං යෝනිසෝ මනසිකාරී කරනවා කියලා. එමාට කෙරෙන්නේ යෝනිසෝ මනසිකාරී නෙවෙයිනේ. ධර්මයේ තේරුම් ගත්ත නැත්තම්
රවි දැන් මෙහිමයි දැන් යෝනිසෝ සත්‍ය ඥානෙට කෙනෙක් එන්න සතරා සත්‍යයේ දැන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කෙනෙක් සත්‍ය හතරේ ඥානෙකට එන්න ඕනේනේ. ඒ ඥානෙට එනවා කියන්නේ ඒක අහගන්න තියනවා දැන් මෙහිමයි කියලා. නමුත් ඒක හරියට තමයි දැක්මක් ඉන්න පෑනේ. එයාට තමයි තියෙන්නේ ඒ දෘෂ්ටිය. ඒ කියන්නේ දකෝදර සක්කාය දිටි විචිත්ත සිලබත පරාමස කියන ඔය තුන කැඩෙනවා. මෙතක්
නෑ ඒ තුන කැඩෙන්නේ නෑ එහෙම. ධර්මයේ දැන් ධර්මයේ ඇහෙන්න ඕනේ. ඒක දැන් සුතමේ ඥානෙනේ. එතකොට ඇහුණටම අර ටික කැඩෙන්නේ නෑ. ඒකට ඇහුණාම ඒක තමන් තේරුම් ගන්න ඕනනේ. අර තමන්ගේ දැක්මක් කර ගන්න
ඕනනේ.
ඔව්. බුදුහාමුදුරුව මෙහෙම කිව්වා කියලා නෙමෙයි. මේක මෙහෙමයි කියලා තමන්ට දැක්මක් එන්න ඕන. ඒක තමයි මේ සත්‍ය ඥානෙට අවශ්‍ය දෙයක් ඒක. හරි.
දැක්ම එන්න තමන් හිතන තමන් අහගත දේ ගැන හිතන්න ඕනේ. ඒක අහගත දේ කියන්නේ
ඒක හරි. ඒ කියන්නේ සුතමේ ඥානය දැන් චින්තාමේ ඥානෙට එන්න ඕනේ. හිතන්න ඕන, තර්ක කරන්න ඕන, කල්පනා කරන්න ඕන.
ඒක තර්ක කරන්න ඕන එක අපි දැනගන්න ඕනේ. රූප බාහිරෙන් දකින්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස මේවා මෙහෙම ඇති වෙන්නේ මෙහිමයි. ඒ સિદ્ધාන්තයද? ඒ කියන්නේ අපි ඉති රූපං ඉති රූපස්සං සතමුදේ අසංගමෝ කියන පැත්තෙන් හිතන්න ඕනේ නැත්නම් කොහොමද ඒක පොඩ්ඩක් විස්තරණ කිව්වක් පැහැදිලි කරනවා.
දැන් තහම දැනගන්නවා කියන්නේ එක පැත්තකින් පටිච්ච සමුප්පාදය දැනගන්න ඕන, අනිත් පැත්තේ දළුවත් චතුරාර්ය සත්‍ය දැනගන්න ඕන. ඔකනේ සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ. ඊළඟට ඒක තමන්ගේ දැක්මක් වෙන්න ඕන. ඉතින් ඔය ටික වචන ටිකෙන් දැනගත්තට මදිනේ තමන්ගේ දැක්මක් වෙනකොට ඔය ඒ සමුදයයි නිරෝධයයි කියන එක තේන්න ඕන. එතකොටනේ එහෙනම් තමයි මම කියන්නේ අර දුක්ඛේ ඥානං සමුදයේ ඥානං නිරෝධේ ඥානං කියන එක හරි වැදගත්. මොකද නිරෝධේ ඥානං නැත්තම් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. එතකොට දුක්ඛේ ඥානං සමුදයේ ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං කියන හතරම තියෙන කෙනාට තමයි අපි සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ. දැන් උච්චති සම්මාදිට්ඨිය කියන්නේ. අනුග්‍රහන්. ඉතින් අපි ඔය ඒ හතරෙම අවබෝධයක්. ඒකට තමයි සත්‍ය ඥානය කියන්නේ. ඒකට ඒ සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි කෘත්‍ය කරන්න පුළුවන්. සත්‍ය ඥානය නැත්තම් කෘත්‍ය කියලා මොනවා හරි කරයි ඒක ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ.
එතකොට රාවි දැන් එතකොට දැන් කෘත්‍ය ඥානය කරන්නේ අර සත්‍ය ඥානෙට එන්න ඕනේනේ. ඒක සත්‍ය ඥානෙට එන්න තමයි මොකක් හරි තමන් එතනත් වැඩි පිළිවෙලක් තමන් හිතින් කරන්න ඕනේ නිකන් එන්නේ නැහැ ආවට දෙ.
එතකොට ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. එකක් සද්ධර්මස්ත්‍රණය අනිත් එක ඒක ගැන කල්පනා කරන එක චින්තාමය ඥානයනේ. සුත්තමනේ චින්තාමය ඥානයෝ. යෝනිසෝමනසිකාරයේ එහෙමද? එහෙම කියලා. යෝනිසෝමනසිකාරයේ දැන් මේකෙත් මෙහෙමයි. ඉතින් ඔය දැන් ඔය වචන එක එක විදිහට තේරුම් කරන්න පුළුවන්.
ඔව්.
මට වැටහෙන විදිහ තමයි මම කියන්නේ. එතකොට දැන් මට වැටහෙන්නේ දැන් සත්‍ය ඥානය ආපු කෙනාට තමයි යෝනිසෝමනසිකාරය කරන්න පුළුවන්. මොකද මේ සමුදය මෙහෙමයි කියලා ඔය දැන් අපි ආයතන පැත්තෙන් කියන්නේ. මේ ආයතන පැත්තෙන් මෙහෙම මේ සමුදයක් අවබෝධ කරපු කෙනාට තමයි ඒක භාවිත කරන්න පුළුවන්. ඔකන දන්න කෙනා කරන්නේ අපි දන්නවනේ එළියේ තියෙන රූපේ වෙනස් වෙනවා හරි මොකක් හරි ඔයගේ කතාවක් නේ. මේ බලන්නේ. ඒකට දැන් ඒක පැහැදිලි නේ කාර්ය මාර්ගය වෙන්න බෑ කියන එක. ඒකට ඒ ටික කරන තාක්කල් සත්‍ය ඥානය නෑ. සත්‍ය ඥානේ නැහැ කියන්නේ මම කියන්නේ Nirodhe ඥානය කියන එක නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ තියෙන එක නැති වුණ එකයි Nirodhe කියලා. ඒ හිතුවට ඉන්නේ ඇත නැත දෘෂ්ටි දෙකේ. සසක ඡේද. ඇති වෙලා නැති වෙන කතාව මිසක් සමුදය Nirodhe නෙවෙයි. සමුදය Nirodhe ගැන දන්නේ නැහැ කියන්නේ සද්ධර්මය ඇහිලා නැහැ තාම. එතන තමයි අර කල්යාණ මේ සේවනේ අඩුකම තියෙන. දහම ඇහුවා කියලා හිතුවට දහම නෙමෙයි ඇහිලා තියෙන්නේ. සමහරට ඇහිලා ඇති ඒක තමන්ගේ නුවණ. දැන් අපිට මේ වචන ටිකම ඇහිලා තියෙනවනේ ඉස්සර අවුරුදු 3-4කට කලිනුත් මේ වචනම ඇහිලා ඇතිනේ. හැබැයි අර චින්තාමය ඥානෙ පැත්තෙන් ඒක ඇවිල්ලා නැහනේ. අපි හිතාගත්තු එකක් එහෙම කියලා හිතුවට සත්‍ය ඥානය මට්ටමකට එන්නේ නැහැ සමුදයයි නිරෝධයයි දකිනකම්. මොකද සමුදයයි නිරෝධයයි දන්න කෙනාට තමයි මාර්ගයක් තියෙන්නේ. එතෙන්ට එනකන් මේ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් පටන් ගන්න විදිහක් නැහැ කියන එකේ තමයි මම ඉන්නේ.
ඒකට සත්‍යඥානයට ආව හතර පොඩ්ඩක් පොඩ්ඩක් ඒ දර ප්‍රතිඥාණයට ආපු ඉච්චන එතකොට මොකදම දන්න වෙලාවට සම්මා දිට්ඨියට එනමුලා තියෙනවා. ඒ කියන්නේ එහෙමනේ. එතකොට
සම්මා දිට්ඨිය මතනේ ඉතුරු මාර්ගාංග තියෙන්නේ. සම්මා දිට්ඨිය හරි වුණොත් තමයි ඉතුරු අංග හත සම්මා වෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය දැන් ඒකෙත් අපි දන්නානේ දෙකක් තියෙනවානේ කියලා. ලෝකෙට අයිති සම්මා දිට්ඨිය තිබුණොත් අරිෂ්ඨාංගික මාර්ගයේ ලෝකෙට අයිති. ලෝකෙන් එතර වෙන ඔය චතුසත්‍ය සම්මා දිට්ඨිය આવොත් එහෙම අරිෂ්ඨාංගික මාර්ගයේ ලෝකෙන් එතර වෙන එක. ලෝකෙන් එතර වෙන එකේ තමයි සෝවාන් ඵලය තියෙන්නේ. ලෝකෙට අයිති එකේ නෙවෙයි.
සෝවාන් ඵලයේ සත්‍යඥානයේ ලැබුව එක්කෙනා සෝවාන් වෙලා නැහැ කියන්නේ.
නෑ එකනේ මම කියන විදිහට ඔකෙත් ඉතින් අතර දෙකක් තියෙනවා. සමහරු කියනවා සෝවාන් වීමයි සත්‍යඥානෙ ලැබීමයි එකයි කියලා. ඒ මම අතන වෙනසක් දකිනවා. දැන් ඒ හින්දා තමයි අර සද්ධානුසාරී ධම්මානුසාරී කියලා එහෙම තියෙන්නේ. දැන් ධම්මානුසාරී වෙනකොට ඇත්තටම සත්‍යඥානෙ ලැබෙන්න ඕන. හරි. අර සද්ධානුසාරී හරිය තමයි දැන් අර සුතමේ ඥානෙ විතරයි දැන් අහිලා බුදුහාමුදුරුවෝ කියපු හින්දා මේක හරි වෙන්නත් ඇති කියලා නිකන් ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි තාම එක තමන්ගේ දැක්මක් උන්නේ නැහැ. ඥානං පැත්ත විතරයි පස්සන් උනේ නැහැ. ඥානං පස්සන් යථා භූතම්. පස්සන් වෙනකොට ධම්මානුසාරි. කියන්නේ ධර්මය දකිනවා. දකිනවා කියන්නේ මේ ඥාන මට්ටම විතරයි. ඵල ලැබලා නෙවෙයි තාම. සත්‍ය ඥාන මට්ටම තමයි මම දකින්නේ ධර්මානුසාරී කියලා. එයාට ඊට පස්සේ අර දැන් සෝවාන් වීම සඳහා අවශ්‍ය කෘත්‍ය දැන් එයාට කරන්න පුළුවන්. හරි. ඒක ඉතින් සමහර විට බොහොම මේ ක්ෂණිකින් වෙන්නත් පුළුවන්, ටිකක් කල් කරනවා වෙන්න පුළුවන්. මොකද අපි දැන් ওই ආයතන ගැන නිකන් හිතන්නකො, අපි අහගත්තට අහගන්නකොට මේක පැහැදිලි වගේ හිතෙනවා. බව දන්න මේ ආයේ තව සතියක් දෙකක් ගිහිල්ලා ආයේ අර ප්‍රශ්නේම අහනවානේ. ආපහු කරණ තැනට ගිහිල්ලා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න අර ඒ සත්‍ය ඥානෙට ඇවිල්ලා නැහැ. සත්‍ය ඥානය තිබුණත් ඒක අර මේ කෘත්‍ය කෙරිලා නැහැ. කෘත්‍යයක් කිරීම තුලින් තමයි ඵල ලැබෙන්නේ. ඒක භාවිතා කිරීමත් වෙන්න ඕනේ. ඒක නිකන් තර්කෙන් විතරක් ගත්තට අපේ ආයෙක බලවත් වෙලා අපි අනිත් පැත්තට අදිනවා. ආයේ ප්‍රශ්න එනවා. එහෙම කිව්වට ඔය එළියේ නැද්ද මොකවත්? මොහොම එනවනේ ගැටලු. එහෙනම් ඇහෙන්දට පුිර කොහමද අල්ලන්න පුළුවන් වෙන්නේ කියලා වගේ. ඒවා ක්ලියර් වෙන්න ඕන සත්‍ය ඥානෙන්. සත්‍ය ඥානෙ කිව්වට ඒක ක්ලියර් වෙන්නේ මේ කෘත්‍ය ඥානෙ. එතකොට ආයේ පැහැදිලිව දර්ශනේ එනවා කෘත්‍ය කරනකොට. එතකොට ආයේ මේ පැටලෙන්න බෑනේ ඒ වගේන. තේරුණාද ඒ කියන එක?
තේරුණා. ඉතින් අපේ ඉතින් ප්‍රශ්න තන ඉතින් හරියට ඒ දිනවා කිස්සෙන් මෙතන කොහොමද ඒක වෙන්නේ? ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ දැන් අපි මතර නැකේ මේ දානම් පස්සංගතා බෝතය. ඒතර දැකගත්තදී දැන අහගත්තදී තමන් සුදු දැක ගන්න. ඒ කියන්නේ ඉස්සතට තමයි අර ඒ සත්‍ය ඥානෙට එළෙන්නේ. නමුත් ඒක කාල අපිට ධාන්සාරී විතර ධම්මාන්සාරී වෙනවා. නමුත් ඒ කරනකොට සුවන් ඵලයටපත් වෙනවා.
ඔව් ඒකේ ඒ සත්‍ය ඥානය කියන එක සත්‍ය ඥානයක් මෙහෙම දෙයක් තියනවා කියලා අහගන්න පුළුවන්. එතකොට අපි දැන් අන්න ආමුදුර කෙනෙක්ගෙන් අහගත්තා කේ. අහගෙන අපි තව කාට හරි කියා දෙන්න ගියාන් කියන්න වෙන්නේ අන්න හාමුදුරුව මෙහෙම කිව්වා සත්‍ය ඥානය කියන්නේ මේකයි කියලා. හරි. එතකොට තේරුම් ගන්න ඒක අර පස්සන් වෙලා නැහැ. අර හාමුදුරුව කියපු හින්දා හරි. හැබැයි ඔය සත්‍ය ඥානෙම දැන් Tamanට ඔක ප්‍රත්‍යක්ෂ වෙනකොට පැහැදිලි වෙනකොට එතකොට අර හාමුදුරුව කියපු හින්දා නෙමෙයි. තමන්ටම කියන්න පුළුවන් මෙන්න මේක මෙහෙම දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙන්න බලන්න කියලා දෙන්නන්න පුළුවන් තව කෙනෙකුට. ඉතින් අහන කෙනා බලනවාද නැද්ද කියන මෙන්නයි කට්ටිය. ඒක තමන්ගේ පැත්තෙන් අර කන්ෆිඩන්ස් එකක් තියනවා මේකයි ඇත්ත කියලා. එතකොට ඒ ඥානම් පස්සන් යථාභූතං ඒ කියන්නේ දැක්ම අහපු දෙයි දැක්මක් වුණා. අපි සාමාන්‍ය ලෝකෙට අයිති දෙයක් වුණත් දැන් උගන්නනකොට දැන් ගානක් හදන හැටි උගන්නනකොට අපිට අර පොතේ මෙහෙම තිබුණා මෙන්න මෙහෙම හදලා තිබුණා නැත්නම් මේ ගුරුවරයා මෙහෙමයි කියලා දුන්නේ කියලා කියා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක හදන්නේ මෙහෙමයි කියලා තමන්ගේ දැක්මකින් කියා දෙන්නත් පුළුවන්. තේරුණාද ඒ වෙනස? ඒ තමන්ගේ දැක්මක් කරගන්න ඕන. අස්සං කියනකොට තමන්ගේ දැක්මක් ඒක. කවුරුත් කියපු හින්දා නේ කියපු හින්දා තමයි අපි දැක්ම ඇති කරගන්නේ. ඒක වෙනම කතාවක්. හැබැයි දැක්ම ඇති වුණාට පස්සේ අපි කියපු කෙනා කිව්ව හින්දා ඇත්ත නෙවෙයි. අපිට පුළුවන් මේක ඇත්තනේ. අර එක එක පැත්තෙන් පේනන්න පුළුවන්. මෙහෙම බලන්න. නැත්තම් කියන්න වෙන්නේ ගුරුවරයා කියපු විදිහටම විතරනේ කියන්න වෙන්නේ. තේරුණාද? ඒක පාඩම් කරගෙන ගන්නන්න ගියාම වෙන්නේ ඒකනේ. ඒක වෙන පැති වලින් ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ ඒකකොට. අර වචන ටිකම ආයි කිය කියා ඉන්නවා ඉතින්.
දැක්ම කියලා කියන්නේ සාධාවි එතකොට දැන් ඔතන අහගත්ත දේ කියන්නේ තමයි මේ කොහොමද මේ රූපය පංචපාදානස්කන්ධ අපි කියන්නේ ස්කන්ධ පහකින් මේ ලෝකේ දකින්න ඒ ලෝකයේ දකින්න ගැතිය තියෙන පංචපාදානස්කන්ධයේ උදේ ඒකම ඒක ඉදු නැත්නම් ඒක නිරෝධය. ওই දෙකනේ අපිට දැක ගන්න ඕනේ. එහෙමද?
අය දහමට කලවතරලා බලන්න. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක කියලා දකින්න ඕන. ඊළඟට දුක් සමුදය හොද්දී ඒක හටගත්තේ කොහොමද කියලා බලන්න වෙනවා නේද? දුක්ඛේ ඥානං සමුදය ඥානං. ඊළඟට නිරෝධය කියන්නේ මොකද්ද කියලා නුවණකුත් ඇති කරගන්න වෙනවා. ඒක නිරෝධී ඥාන. ඒතර දැන් දුක කියන්නේ පංච උපාදානස්කන්ධේ නම් ඉතින් අපිට පංච උපාදානස්කන්ධේ සමුදය බලන්න වෙනවා. හටගත් එක කොහොමද? ඊළඟට දුක්ඛ නිරෝධය කියනකොට පංච උපාදානස්කන්ධේ නිරෝධය බලන්න වෙනවා. ඒක නුවණක් ගන්න වෙනවා. ඒතර කොහොමද මේ නුවණ ආවම තමයි එහෙනම් නිරෝධ කරන්න මොනවද කරන්න පුළුවන් කියලා මාර්ගී ඥානයක් එන්නේ. දැන් එතන තමයි මම කියන්නේ ওই Nirodha ඥානේ වරද්දගත්තොත් මාර්ගෙත් වරද්ද ගන්නවා. දැන් Nirodhe කියන්නේ නැති වෙලා යන එක කියලා හිතුවොත් මාර්ගය අපි බලන්නේ නැති වෙන එකනේ. නැති වුණ දෙය නැති වෙන එකනේ. එතකොට ඒක වැරදි කියලා පෙන්වන්නේ. එතකොට මේ එළියෙන් නෙවන්නේ. මම කුලින් නෙමෙයි මේක දහමට ගැලපෙන්නේ නැහැ. කියලා අපිට දහමෙන් ගලපලා පෙන්වන්න පුළුවන්. ඒක ඒ පෙන්වන්නේ ඒක Taman තමයි ඒක තහවුරු කරගන්න. ඔය අර තාම බුදුදහමට ගැලපෙන්නේ නැහනේ අර කරන වැඩේ. බුදුහාමුදුරුවෝ කිව්වනේ බාහිරෙන් ලෝකේ හොයලා ඇත්ත දකින්න බෑ කියලා. ඒතර ඒ දහමේ හැමතැනකම ගැලපෙන්න ඕන සත්‍ය ඥානය හරියට ආවනම්. එක තැනකට ගැලපිලා තව තැනකට ගැලපෙන්නේ නැති වුණොත් එතකොට දකින්න ඕනේ ඒක අපේ ප්‍රඥාවේ අඩුවක්. එම් ගක්කලාවට එන්නේ ඔක අපේ ප්‍රඥාවේ අඩුවක් නෙමෙයි අපි දහම වෙනස් කරන්න යනවා අපිට ගැලපෙන විදිහට. අතන එක තේරුමක් මෙතන එක තේරුමක් කියලා හැම කියන්නේ. ඒ නම් දැකන්නේ එහෙම නෙමෙයි මේ. හැම තැනම බුදුහාමුදුරෝ දේශනා කළාන් තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ පැටික උපාදේ. ওই දෙකට ගැලපෙන්න ඕන. එක තැනක මේ මේක විදිහකට කිව්වා තව තැනක තව විදිහකට කිව්වා කියලා කියන්නේම ප්‍රඥාවේ අඩුවක් විදිහට තමයි මම දැක්කේ. ඒ කියන්නේ සත්‍ය ඥානය නැතිකම කියලා. ඒවා දැන් අඩු තැන් තියෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වෙනකන් එහෙම එකකුත් තියෙනවා. ඒ වුණාට ඒ එහෙම කියලා අපි ධර්ම වෙනස් කරන්න යන්නේ. ඒක අපි දැක්කේන අපේ ප්‍රඥාවට වෙඩෙන්න ඕන මේක තේරෙන්නේ. ඒ අපේ මාර්ගයේ දැන් කෘත්‍ය කරලා නැහැ ප්‍රත්‍යක්ෂ ඥානෙට එන්න. කියන්නේ සෝවන් වෙන්න තරම් කෘත්‍ය කෙරිලා නැහැ. එතකොට සමහර දේවල් දැන් මේ කැටලිලිලා හිත වෙන්න පුළුවන්.
ඔය දැන් දැන් එතෙන් දැන් රවි දැන් ඔය මූලපරයය සූත්‍රය අනුව දැන් සෝවා කියන්නේ සත්‍ය ඥානෙ දෙඳිලා ඉතින් චතුරාසත්‍ය සත්‍ය ඥානෙ දැරගත්තුත් නම් සම්මා දිට්ඨිය කියන එයා සෝවාන් ඵලයට පත් වුණාම එයාට තමයි කියන්නේ ශේක පුද්ගලය කියලා නේ.
ශේක පුද්ගලය කියන එක හරියටම ඩිෆයින් කරලා නැහැ. ශේක පුද්ගලයා කියන්නේ පුසක්ජන නෙවෙයි, රහත් වෙලක් නැහැ. මේ දෙක අතර ඉන්නවා කියන එකනේ.
කොහොමද ඉන්න පුළුවන් නේ එහෙම.
සෝවාන් සෝවාන් මාර්ගයේ ඉන්නත් පුළුවන්. මඟ ඵල කියලා හතර ආර්යයන් වහන්සේලා හතර නමක් කියනවනේ. මාර්ගයේ ඉන්න හතර දෙනයි ඵලයේ ඉන්න හතර දෙනයි කියලා.
ඒක තමයි අනිවාර්යනේ සත්‍ය ඥානෙ නිර්මිත කියන සම්මාදිකින්
කියනවා. ඒක තමයි පෘථග්ජන නෙවෙයි. දැන් පෘථග්ජන ඒ මුලපරියයි සූත්‍රය හරි අදගත් දෙන්නේ ඒකට. මාමඤ්ඤතිද න මඤ්ඤති මොකද්ද මඤ්ඤතිද මාමඤ්ඤතිද කියන එකනේ උතන තියෙන්නේ.
ඔව් අවිද්‍යාවෙන් ඉන්න අපි හැමෝම මාමඤ්ඤ කරනවා මඤ්ඤේනා කරනවා. ඒක පුද්ගලයා මාමඤ්ඤනා කරනවා රහතන් වහන්සේ විතරයි මඤ්ඤනා කරන්නේ.
ඔව් අතර මාමඤ්ඤ වෙන්නේ අර මාමඤ්ඤනා කරපු එකේ වැරද්දක් තියනවා කියලා නුවණක් තියෙනවා. රහතන් වහන්සේට ඔහොම මඤ්ඤනා වෙන්නේ නැහැ කියලා නුවණක් ඒනයික තමයි නිරෝධේ ඥානං කියලා කියන්නේ.
නෑ පුතජන කියන්නේ යා යා මාමඤ්ඤිත දෙවෙනේ
අඤ්ඤති
මඤ්ඤති.
පුතඥානය මඤ්ඤති. රහතනාසේ නෑ මඤ්ඤති. ඒක පුද්ගලය වෙනස් වෙන්නේ කොහොමද? මාමඤ්ඤති කියලා. ඒක මාමඤ්ඤති කියන්නේ නෑ මඤ්ඤතිත් නෙමෙයි මඤ්ඤතිත් නෙමෙයි. මේ දෙක අතරේ තැන. නාමඤ්ඤති නෙමෙයි හින්ද අපිට ගන්න වෙනවා තාම මඤ්ඤනා වීම තියෙනවා. හැබැයි පෘථග්ජනයට වඩා වෙනස් වෙන්නේ අපිට මෙහෙම තාම කෙලෙසින්ද මඤ්ඤනා වුණාට රහතන් වහන්සේට අවිද්‍යාව දුරු වුණ මනසට මඤ්ඤනා වෙන්න බෑනේ කියලා දකින්න නුවණක් තියෙනවා. ඒක තමයි මේ නිරෝධේ ඥානය කියන සත්‍ය ඥානය. හැබැයි නිරෝධේ සඳහා කෘත්‍ය කරලා නැහැ තාම. නිරෝධේ සාක්ෂාත් වෙලත් නැහැ. කෘතඥානයක් නැහැ. කෘත්‍ය කරන්නේ කොහොමද කියලා නුවණ ඇවිල්ලා. ඇයි දන්නවා මේ මේ අපි තාම මේක මඤ්ඤණා වෙනවා නම් තව අපිට කරන්න වැඩක් තියෙනවා. ඇයි රහතනාංශයට මඤ්ඤණා වෙන්නේ නැහැ, අවිද්‍යාව නැති මනසට මඤ්ඤණා වෙන්නේ නැහැ. එහෙනම් එතෙන්ට යනකම් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒත් ඒක අඳුරගන්නේ ඔය සත්‍ය ඥානය කියන එක හතරෙම ආපු කෙනා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියන. ඒකට තමයි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය මාර්ගයට ඇතුල් වුණා. මාර්ගයට ඇතුල් වුණා. එයාට තමයි එතකොට කියන්නේ එයා සෝවන්න වෙයි මැරෙන්න විදිහක් නැහැ. එතකොට ඉස්සෙල්ලකේ ගත්තොත් දැන් සීලේ රැකුවා රැක්කට මේ ධර්මයේ ප්‍රයෝජනේ ගත්තේ නැහැ. සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැහැ. සත්‍ය ඥානය ඇති කරගත්තේ නැහැ. එයාට දැන් සීලේ රැකුණත් සීලේ රැකිලා තිබුණත් ඉතින් උඩට යයි. හැබැයි ඒ සීලේ පිරිහෙලා ආයේ දුගතිගාමී වෙන එකෙන් මේ ඉදිලා නැහැ. හැබැයි මේ ධර්මයේ ප්‍රයෝජනේ ගත්ත කෙනාගේ සීලේ නිමේ වැඩගත් වෙන්නේ. සීලේ රැකුණත් කැඩුණත් එයා නිවාරයෙන් අර හාගාමී නෙමෙයි විශේෂගාමී. කියන්නේ ඉහළ තමයි යන්නේ. කකට යා සිල් රකින්නේ සෝවන් වෙන්න නෙවෙයි. ඊට කලින් සිල් රකින්නේ සෝවන් වෙන්න. මම සෝවන් වෙන්න තමයි සිල් රකින්නේ. සෝවන් වුණ කෙනාට මම මාව මාර්ගඵලවල තියන්න අවශ්‍යතාවයක් නැහැ. සක්කාය දිට්ඨිය නැහැ. එතකොට තමයි කියන්නේ එතෙන්ට එනකන් සීලය සීලබ්බත ප්‍රාමාසයක්. ඒ කියන්නේ මාව පුද්ගලයාට මොනව හරි අරන් දෙන්නනේ සීල් රකින්. ඒකට මේ පුද්ගලයන් ගීම දුරු වීමත් එක්ක තමයි ඒ දෘෂ්ටිය කැඩෙන්නේ. සීලබ්බත ප්‍රාමාසය කැඩෙන්නේ. ඊට පස්සේ සීල් රකින්න පුළුවන්. හැබැයි මට මොනව හරි අරගන්න නෙමෙයි සීල් රකින්. මල පුද්ගල හැඟීම නැහැ. සක්කාය දිට්ඨිය.
එතනදී එතකොට දැන් සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනකොටද නැත්නම් සෝවාන් ඵලයේ මාර්ගින් එක්කනද? දැන් අපි රූප වේදනා සංඥා කරේ, ඒ කියන්නේ පංචපාදනස්කන්ධයේ ඉතිරේ රූපය හතර ආකාරයකට හතරවරක් ගන්න 20 ආකාරයකට සක්කාය දිට්ඨිය ගොඩනගාගෙන ඉන්නේ මාර්ගයේදී එක කැටි කැටි යන්නේ නැත්නම් ඵලයට එනකොටද?
ඒක තමයි සත්‍ය ඥානයේදී යම් කිසි අවබෝධයක් එනවා මෙතන වැරද්දක් වෙන හින්දායි අපි රූපේ බාර අරන් තියෙන්නේ කියලා. ඒකට ඒක අනුව අපි ඒක ඇත්ත පෙන්වන්න කෘත්‍ය කරනකොට තේනවා රූපය පනෝගත්තු එකක් කියන මට්ටමට. ඒ කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක් වගේ මට්ටම කියන එක නිකන් තේන ගානකට එනවා. දැන් මුලින් ඕක ඇහුවට අපි එහෙම ඒක පේන්නේ නැහැ. හරි. ඒක සත්‍ය අහලා ඒක එහෙමයි කියලා දැනගන්නවා. ඒක හිත පුරා කල්පනා කරලා අනේක ඇත්ත තමයි කියලා දැනගන්නා. හැබැයි අපි ඒක අර ආයෝගිකව ඒ වුණාට එතන නැහැ. එතකොට ඒ අර තර්කයෙන් ඇල්ලුවට ඒක මදි. එනිසා තමයි ඒක භාවිතා කරන්න ඕනේ. ඊළඟට දැන් සුතමේ ඥානය, චින්තාමේ ඥානය, ඊළඟට භාවනාමේ ඥානයට ගෙනියන්න ඕනනේ. ඒක තමයි ඒ විදර්ශනා කරනවා කියන්නේ. ඒ නිසා තමයි යන්න ඒ විදර්ශනා කිරීම තුලින් තමයි අපේ කෙලස් අඩු වෙන්නේ එක එක මට්ටම් වලට. ඒ මට්ටම් හතර තමයි ඒකට සෝවාන් සකෘතගාමි අනාගාමි අරහත් කියලා තියෙනවා. අපේ වඩන කෙනාගේ ඒව වෙන් කරන්නේ සංයෝජන පැත්තෙන්. ඒක සෝවාන් වෙනකොට ඉතින් ඒක පැහැදිලි කරන්නේ සංයෝජන තුනම කැඩෙනවා කියලා. සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාසය, විචිකිච්ඡා. ඒ සංයෝජන තුන ඊට පස්සේ ඇති වෙන්න බෑ. එතකොට සක්කාය දිට්ඨිය ඇති වෙන්න බෑ කියනකොට එතකොට අර ඒක පෙන්වන්නේ අර වර්තමානයේ මම ඉන්නවද කවුරු වෙලා ඉන්නවද කොහොම ඉන්නවද ඕවා යෙදෙන්නේ නැහැ එතකොට. අතීතේ මම හිටියද කවුරු වෙලා හිටියද කොහොම හිටියද ඒ ප්‍රශ්න එන්නේ නැහැ. ඊළඟට අනාගතේ මම ගැන ප්‍රශ්න එන්නේත් නැහැ. එහෙනම් තමයි මම කිව්වේ දැන් අපි දැන් තින් කරන්නේ දැන් සිල් රකින්නේ අනාගතේ මොකක් හරි මට ලැබෙන්න. හරි දැන් සක්කාය දිට්ඨිය කැඩුනට පස්සේ මට මොනව හරි ලබා ගන්න සිල් රකින්න අවශ්‍ය නැහැ. මම කතාවක් නැහැ නේද ඒකට. තේරුණාද ඒ වෙනස? එතෙන්ට එනකම් තියෙන්නේ මම සෝවන් වෙන්න තමයි සිල් රකින්නේ. ඒක දෘෂ්ටියකින් කරන්නේ. ඒකට මේ සත්‍ය ඥානයත් එක්ක ටික ටික ඒ දෘෂ්ටිය කැඩෙනවා. සත්‍ය ඥානය තුල අපි ඒ කෘත්‍ය යෙදෙනකොට දැන් කෘත්‍ය කියලා ගන්නකො දැන් අපි ආයතන ගැන හොඳ බලබලා ඉන්නා මේ සද්දේට රූප හදන්නේ හිතන්නේ ඕනේ දෙලියෙන් තිබ්බේ කියලා ටිකක් බලබලා ඉන්නකොට ආයෙක් ඇත්තනේ කියලා නිකන් පේන්න ගන්නවානේ. මුලින්ම කිව්වට ඕක නිකන් එහෙම වෙන්නත් පුළුවන් ඊළඟට ඒක තර්කයටත් අහු වෙනවා හරි. හැබැයි තාම බං කිව්වේ අර මොනවාර කීයටකොට ආයේ වෙන එකක් අහනකොට ආපහු පැටලව ගන්නවා. කියුවට ඇහෙන්ද කිනේ කල්ලන්න පුළුවන්. ඉතින් කොහමද එළිය නැති වෙන්නේ කියලා මම පැටලෙනවා ඊළඟට. ඒතර ඒ කියන්නේ පේනවනේ අර ඒ සත්‍ය ඥානය කියන එක ඒක පිරිසිදු වෙලා නැහැ. කියන්නේ ආයතන පිරිසිඳ තකලා නැහැ. හදයි දැන් ඒ පිරිසිඳ තකීමවත් අපි ආයේ ලෝකෙට අහු වෙන ගතිය නැති වෙලක් නැහැ. ඒකනේ අර දැන් විශාකාව ඇඬුවෙත් සෝවන් වෙලා හිටියට තේරගෙයි වයින් ඒක තේරුම් ගන්න ඕනේ. කියන්නේ තාම ඇලින් ගැටින් දුර වෙලා නැහැ. වෙනුවෙන් බැලුවොත් පේනවා ඔක්ක මෝඩකමට නේ. කොහම වුනේ කියලා දැකීමේ හැකියාව තියෙනවා සිහිනුවන පිහිටනකොට. සිහිනුවන නැති වෙන්න පුළුවන් අර කෙලස් බලවත් නිසා, පුරුදු බලවත් නිසා. ප්‍රඥාව වෙනසක් වෙලා නෙවෙයි. ඒක හරි අමාරුයි දැන් ඔය අහන්නේ. දැන් සෝවාන් වුණා එකේ ක්ලියර් එකක් නෑ අහන්නේ. ඒක එහෙම එහෙම ගන්න බෑ. මොකද ඒක තර්කෙන් ගන්න බෑ. අපිට වුණා මොකද තර්කකින් දාගන්න. අන්න මෙහෙම වුණත් තමයි හරි මෙහෙම සෝවාන් කියලා. ඒකට ඒ තර්කෙට අහු වෙන්නේ නෑ කියන්නේ ඒක තමයි ඒ දර්ශනේ කරලා එන අවබෝධය කියන එක අපිට තර්කයෙන් ඒක පෙන්වන්න බෑ. අපි දහමට ගලපලා පෙන්නනවා මිසක් මේක අත්දැකීමක් නිසා ප්‍රඥාවක් නිසා ඒක අර තාගෙනකොට තර්කයෙන් ඒක මේ කියන්නේ විස්තර කිරීමේ හැකියාවක් නැහැ ඒක. ඒක ඒ කියන්නේ සෝවන් වීම කියන එක ඵලයක් මිසක් දැනුමකින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැනුමකින් එන්නේ සත්‍ය ඥානය. සත්‍ය ඥානය ආපු කෙනා ඊළඟට කෘත්‍ය කරනකොට තමයි ඵල ලැබෙන්නේ. ඒ මාර්ගයේ අඳුරගෙන ඒක වඩන එක තමයි කරන්නේ තියෙන්නේ.
ඔය හොඳට පැහැදිලිලා දැන් ඒ කියන්නේ සත්‍ය ඥානයට එනවා කියන්නේ දැනුමකින්. ඒ කියන්නේ සත්‍යජිතයේ දෘෂ්ටි කෘත ඒක කොටාගෙන ඉතරගෙන මේ දෘෂ්ටි විදිහට ඒක නැත යාක තව දිගට වඩනකොට ඒ කියන්නේ එතකොට සත්‍ය කරනකොට තමයි යාට තොන්න තනිකරම ඵලයේද සෝවන් ඵලයේද
නේ? ඔය කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කෘත්‍ය කරනකොට. සම්මා දිට්ඨිය ආපු ගමන්ම නෙමෙයි. සත්‍ය ඥානය දැනගත්තු ඵලයේදම සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ.
කෘත්‍යඥානය
වැඩ ටිකක් තියෙනවා කරන්. ඔව් දැන් ඒ සක්කාය දිට්ඨිය කැඩෙන්න මෙන්න මේකයි කරන්න ඕන කියලා නුවණක් ආවා. ඒකයි කෘත්‍යඥානය කියන්නේ. කරන්න ඕන කෘත්‍ය ගැන නුවණක් ආවා. ඒතර එයාට මාර්ගය පැහැදිලි. ආර වෙන වෙනම ඒවට අහු වෙන්නේ නැහැ එතකොට. එයා දන්නවා වෙන ඒවා කරලා මේ සෝවන් වෙන්න බෑ. මෙන්න මේක කළොත් නම් සෝවන් වෙයි කියලා පැහැදිලි නුවණක් එනවා. ඒ නුවණාව කියන්නේ සෝවන් වුණා නෙවෙයි. එයා ඒකේ යෙදුනොත් එන ඵලය තමයි සක්කාය දිට්ඨිය කැඩීම කියන එක. ඉතත අපිට ඵලය කියන එක තර්කයට අල්ලන්න බෑ.
රවි ඔය ඔතනම මේ පොඩි මට ප්‍රායෝගික ප්‍රශ්නයක් ආවා. හැබැයි මම මේක ගියසරත් ඇහුණා මේ වෙලාවන මට තේරුණා වගේ දැනුණා. තාම බලන පස්සේ බලනකොට ආයෙ තේරෙන්නේ නැහැ වගේ දැනෙනවා. මේ දැන් අවදීනකොට මම ඇත්තටම සිහිය පිටවන්න හදනවා එතන පොට්ටබ්බ රූපී ස්පර්ශයට හිත යොමු කරලා ඊට පස්සේ මම මේක වෙන් කරන්න හදනවා දැන් පොට්ටබ්බ ඊට පස්සේ මනෝ විඥානය කියලා ඊට පස්සේ උතෙන්ට යනකොටම ආයි එළිය කියලා පොළව එනවා බයි අජ්ජත් කියලා කකුල එනවා දැන් එතකොට ඔය බයිජ කියන එක ඔය පොළව කියන එක මේ හිතෙන් හිතන්න පුළුවන් මම මේ කනවගත්තු දෙයක් නේද කියලා ඒක මේ අර හිතට බලෙන් කියන කියන එක නේ උතන දකින්න ඕන නේද මේ පොළව කියන එක මෙතනට සම්බන්ධයක් නැහැ කියලා මේ උතන පොඩි ගැටලු කරනකොට හරියට උතන ගැටලු වෙන තැන පොඩ්ඩක් පුළුවන් චුට්ටක් කියලා දෙන්න.
ඒක තමයි දැන් අපි ඉන්න මට්ටමේ ඉඳන් හැමතිස්සම කරන්න ඕන. අපි ඉන්නේ පොළවක් තියනවා. කකුලකුත් තියෙනවා ඒ කකුල පොළවේ ගැටෙනවා කියන තැන. ඒකෙදි තේරුම් ගන්න එතකොට රජ්‍යත්තර රූපෙත් තියෙනවා බහිත්තර රූපෙත් තියෙනවා. ඒක තියෙන එක හොඳයි. දැන් විදර්ශනා කරන්න දෙයක් තියෙනවා. එතකොට රජ්‍යත්තර රූපෙයි බහිත්තර රූපෙයි කායනුපස්සන වඩනවා කියන්නේ සමුදේ බලන්න තියෙනවා. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒ සමුදේ බලන්න ඉස්සෙල්ලා හිත එකඟ කරන මට්ටමට එනකන් අපි ඕව වෙන් කරනවා නෙමෙයි. අපේර දැනෙන දෙයට සිහිය පිහිටනකන් මේ කකුල පොළවේ වදිනවා මට්ටමේ වුණත් කමන්නේ. ඒ වදින මට්ටමටම හිත එකඟ වෙනකන් ටිකක් ඇවිදින්න ඕන. මේ පළවෙනි ස්ටෙප් එක. ඇවිදිනකොටත් හිත දුවනවා නම් මේ එතකොට අරක බලන්න අමාරුයි. ඉස්සෙල්ලා අපි ඒක හිතන්න යන එක නෙවෙයි. හිත දුවන එක නවත්තන්න අපි ඇවිදින එක උදව් කරගන්නවා. ඒ කියන්නේ වදින තැන විතරක් හරි අවධානය තියාගෙන නෑ ඇවිදින්න ඕන. තේතෙන්ට අවධානී හිතින්කොට අනිත් ඒවට දුගෙන ආඩු වෙනකොට දැනීම අනිත් ඒවත් ඊට වඩා සියුම්ම පේන්න ගන්නවා. කත්තේ පේන මට්ටමට එනවා කියන්නේ දැන් එකපැත්තකින් අපිට හිතන්න පුළුවන් නේ නන්න දැන් නීවරණ යටපත් වෙලා කියලා. නැත්නම් අපි අඩිය දෙකක් තියෙනකොට ආයේ කාක්කරි වෙන කරන්න තියෙන දෙයක් ගැන මතක් කරනවා. ඌ එළිය කුණු ටිකක් තිබුණත් ඕක ගැන හිතනවා. ඒක අලක් තියෙනව කරන් ගන්න ඔය වගේ එක එක ඒවා එනවා. ඒතර ඒවා මේ නීවරණ තියෙන මනසේ ස්වභාවය. ඒතර සමතය කරන්නේ නීවරණ යටපත් කරනවා. එතෙන්ට එන්නකම් ඒ හිත එකඟ වෙනකම් සාමාන්‍ය විදිහ. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව. ඒක කරන්න ඕන. ඒක ආවට පස්සේ Tamanta විවේකේ තියනවා. දැන් එතන සිහිය තියෙන ගමන් ඔන්න ඊළඟට පොළොව කිව්වේ මොකද්ද කියලා ආයතන වෙන් කරලා පෙන්වන්න පුළුවන්. කකුල කිව්වේ මොකද්ද කියලා අතන වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒක ඒ පිළිවෙලක් තියෙනවා. ඒක සක්පන පුරුදු වුණාට පස්සේ තමයි මේ කරන්නේ. දැන් අපි ආනාපාන සතියට වාඩි වුණ ගමන්ම මේ හුස්ම සමුදයයි නිරෝධයයි බලන්නේ නැහැ. ඉස්සෙල්ලා හුස්ම දිහා බලන් ඉන්නා හිත ඒකට එකඟ වෙනකම්. එතකම් කරන්නේ හිත දිව්වොත් ආයෙ උතෙන්ට ගේන එක විතරයි. සරේ සමතේට ආපු හිතෙන් තමයි ඊතුරු ටිකට යන්නේ. ඒක අර ඒ සමතේ වැඩිලා මදි නම් ඕක කරන්න ගියාට අපහසුයි. මොකද ටිකක් හිතනකොට දැන් හිත දුවලා සමතේත් නැහැ විදර්ශනාවක් නැහැ. ඒක ටිකක් කාලයක් කරනකොට පුරුදු වෙනකොට අන්න ලේසියෙන්ම කරන්න පුළුවන් වෙනවා. ඒක විදර්ශනා කරන්න එපා කියන එක නෙවෙයි නේ කියන්නේ. දෙකක් හිත එකඟ වෙනකොට ඒකත් කරන්නේ. මොකද ওই දෙකම පුරුදු වෙන්න ඕන. පුරුදු වීම තුළ තමයි අර තමන්ගේ ගැටලු ටික ටික අඩු වෙලා ඒක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ කමල්ගෙන් එහෙම හුවොත් කමල් ඉස්සර කළේ ඇවිදින එකට සිහිය තියෙන එක විතරයි. මොනවාද මොනවාද කියලා බලන්න ගියේ නෑනේ. එහෙම කාලයක් කරලා ඒකේ ඒකෙන් කියන්නේ මේක හැමෝම ගේ කාලයක්ම කරන්න ඕන කියන එක නෙමෙයි. ඒ කිය යම් කිසි සමතකට ආවට පස්සේ තමයි විදර්ශනාව කරන්න පුළුවන් වෙන්නේ. දැන් විදර්ශනය කරන්න උත්සාහ කරන එක හොඳයි. හැබැයි ඔය වගේ පැටලෙනවා කියලා පේනකොට ඒකෙන් දෙන්නන්නේ තව ටිකක් සමතේටත් කෙරෙන්න ඕන. පූර්ව ප්‍රතිපදාව වැඩෙන්න ඕන. මෛත්‍රිය වඩන්න ඕන, අසුභේ වඩන්න ඕන. මේ වගේ දේවල් වඩන්න ඕන කියන එක තමයි මේ පෙන්නන්නේ. කියන අපේ අර ඒ කෙලස් බලවත් නීවරණ බලවත් ඔය විදියට කිව්වා. ඒතරේ සංසුන් වෙන්න තමයි මේ නිදර්ශනේ කරන්න පුළුවන්. ඒකත් ඉතින් දැන් මම මතක තියාගන්නයි මං කියන්නේ පොතේ තියෙන ඒවා නෙවෙයි මං වගේ මේ තියෙන අද්දකීම් වෙනුවට හිතන දේවල් ආයෙත් කරලා බලන්න එන්න ප්‍රශ්න එනකොට ගාහමින් අපිට එහෙම තේරුම් ගන්න පුළුවන් පැහැදිලි නේද ඒක
ඔව් හරි හරි මේ දාන හොඳට පැහැදිලි හොඳට සිද්ධලු
හැබැයි යන්න ඕන අපෙන්ට කියලා නෝනක් තියාගන්නවා නැත්තම් අපි අර සිහිය පීඨණය කෙන් නවතිනවා විදර්ශනය නොකර මේ සිහිය පීඨන්නේ මොකටද සමාධි වඩා ගන්න මොකටද විදර්ශනය සඳහා යථාභූත ඥානය සඳහා එතකොට වෙලාවක් කෙයි අර පච්චුප්පන්න යොද්ධම්මන් රතවත්ත විපස්සති කියන එක කරන්න පුළුවන් ඒකට අර දහණයෙන් ඉගෙන ගන්න සත්‍ය ඥානයක් ඕන අපේ පැත්තෙන් සතියයි සමාධියයි වඩන්නත් ඕන ඒ දෙකේම එකතුවකින් තමයි මේක එන්නේ. එතකොට ඒකට උදව් වෙනවා ශ්‍රද්ධාව. එකයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. පහම තමයි මේ වඩාගෙන යන්නේ. ඒ මූලිකව ඒකට අපිට ආර්ය ප්‍රතිපදාව කියන්න බෑ. ඒක ූර්ව ප්‍රතිපදාව විඳන් එහෙම යනකොට තමයි අර බොජ්ජංග ධර්ම පහළ බොජ්ජංග ධර්ම පහළ වෙනකන් මේ දර්ශනය කරන්න එපා කියන එකක් නෙමෙයිනේ කියන්නේ. එතකොට සමුදේ ආයතන විදිහ බලන එක එහෙම කරන්න ඕනේ. දැන් උදායි සූත්‍රය තියෙනවානේ. මම දැන් රූපේ මේ සමුදේයේ නිරෝධයයි බලනකොට තමයි බොජ්ජංග ධර්ම පහළ වුනේ කියලා. එතන ඒක කරන්න ඕන කියන එක. ඒක ඒවා වඩනකොට බොජ්ජංග ධර්ම පහළ වෙනවා. බොජ්ජංග ධර්මයක් පහළ වුණාම ඉතින් ඒක ඊට පස්සේ සැකයක් නැහැ. ඒක වඩාගෙන යන්න තියෙන්නේ මාර්ගඵල දක්වා. ඔයගෙ තමයි ඉතින් මට නම් තේරෙන්නේ.
මම හිතන්නේ දැන් මට නම් සමානිකයට වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රායෝගිකව කරනකොට ආනාපානි හරි ඇවිදින එක හරි චුට්ටක් ඇවිදලා හිත දැන් හිතට දැනුනොත් දැන් මට විදර්ශනා බලන්න පුළුවන් කියලා විදර්ශනාව කරන් ද යනවා ඊට පස්සේ විදර්ශනාව කියලා බෑ කියලා තේරුනාම ආයෙ සමතට එන්න වෙනවා. එහෙම මාරුයි මාරුවට තමයි.
ඔව් එහෙමම තමයි කරන්න ඕනේ. දැන් මං කියන්නේ ආනාපාන සතියෙත් ගැඹුරු සමාධියකට යන්න ඕනේ නෑ. හුස්ම හතරකට පහකට සිහිය පිහිටන මට ආව ගමන් විදර්ශනය කරන්න පටන් ගන්න. ශබ්ද ඇහෙන ඒවා ගැන බලන්න, කය දැනෙන ඒවා ගැන බලන්න, රාජ්‍යත්තයි රහිතයි පෙන්වන්න. රූපය පිහිටිනනම් සමුදයයි නිරෝධයයි පෙන්වන්න. එයන් මනසෙන් හදලා එළියෙන් තිබ්බ නේද කියන ධර්මතාවය පෙන්වන්න. ඒක පෙන්වන්න බැරි වෙනකොට ආයුස් මදියා බලන් ඉඳලා හිත එකක් කරගන්න. අපව පුළුවන් වෙනකොට පෙන්වන්න. ඒතර ඒක සක්මණෙත් ඕකම තමයි. අපි ඇස් අරගෙන සද්ද ගැන අහගෙන ඉන්නකොට හිත දුවනවා වැඩි නම් එනිට ඇස් අරගෙන මොනවත් හුස් මදියා ටිකක් වෙලා බලලා ඉන්න පුළුවන්. ඒතරට අර ඉදර්ශනයක් නෙවෙයි. නැත්තම් කයි දැනෙන වේදනාවක් තියෙනවා නම් ඔක තියා බලන් ඉන්න පුළුවන්. ඒකට සමතේ. ඒක හිතේ ඒක රය මොන්නාට පස්සේ පුළුවන් අපිට විදර්ශනාපෙත්ත දෙන්නම්. එතකොට මේ දෙක මාරු වෙවි තමයි කරන්න ඕන. ඉතින් එහෙනම් මේ මාරු වෙවි කරන්න පුළුවන් අර සත්‍ය ඥානය තිබුණත්නේ. කියන්නේ අර අහගත්තු දේ දැක්මක් කරගෙන තිබුණත් මේක කරන්න පුළුවන්. අන්න එතනයි ඒ කියන්නේ ඥානං පස්සං යථා භූතං. එයාට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. සස්සහෝති සම්මාදිට්ඨිය. දැන් ඒ ඔවේ ඒ ඥානය නැති කෙනාට සමාධිය හැදුනට එතනින් එහාට කරන දේ දන්නේ නැහැ. ඔහේ බලා ඉන්නවා ඊට. එතකොට යන්නේ සමතෙන් එන ඒවට. පැහැදිලිද ඒක? සන්තාලපු ටික එතෙන්ට සම්බන්ධ වෙනවා එහෙම.
ඒක තමයි මට පැහැදිලිව මේ හරිය කොහොමද ඉතින් දැන් ඔය අපි පෙච්චර දැන් ඕවා ආනියත් ඉඳලා ඉගෙන ගත්තත් අර දැන් හරියටම දැන් ඔය අද සිවුන සාකච්ඡාවේදී අපිට මේ ප්‍රශ්නේ අහනවා මේ හරියට ඉතින් පැටලෙනවා වගේ. දැන් දැන් සමහර කලින් ඉතිරි කියන්න හව දුවා මේ දැන් කන්කරම කියන්නේ ආර්මා හතර කියන්නේ සෝතාපට්ටි අංක හතර සම්පූර්ණ වෙලා ඒ විචක්ෂණා සෝතාපන්න විචක්ෂණා තමයි කියවා මේ 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 කෘත්‍යඥා කෘත්‍යඥාන්ට ඒකෙන් ඉතින් අර්ථයක් නෙමෙයි.
හ්ම්. ඒවා ඉතින් පොඩි පොඩි මන්ත ඒක ඒක ඉතින් ඒවා ඒවා හරිද වැරදිද කියලා තර්ක කරනවට වඩා
නෑ මට තේරුම් ගන්න බැහැ තර්ක නෙමෙයි කරන්නේ තේරුම් හරිද මම කරන්නේ හරිද මම හිතන විදිය කියන්නේ දැනගත්ත දැනුව ගොනු කරගන්න
මෙහෙම ඒව වසන්ත අපිට හරිද වැරදිද කියන්න බැහැ මොකද කෙනෙකුට සත්‍ය ඥානෙ එනකොටම සෝවාන් වෙන්නත් පුළුවන් එතකොට යාත්‍රාරකට හරි
ඒක තමයි මම හිතන දේ විසක්කා වගේ කෙනෙක් දැන් සුවන් වුණා කියන පුංචි කාලේ පොඩි අපරි කාලේ දිනවා. ඒකෝට යාට ඔය කෘත්‍යවල ඔය ඕවා එහෙම දෙයක් ප්‍රමාණන්නේ
නේ. ඒක තමයි. ඒක මේ පෙරපුරුද්දක් එක්ක මේ ධර්ම ඇහෙනකොටම අවබෝධ වෙනවා. ඒකට සුවන් වෙනවා. ඒකට 아무තෙන් කෘත්‍යයක් ඕනේ නැහැ. මොකද කෘත්‍යයක් එයාගේ මොනවා හරි ප්‍රඥාව වැඩිවීමක් වෙලා තියෙනවා. ඒකට එයාගේ සත්‍ය ඥානයයි ඒ මත්තමත කුසක් ඥානයි එකට එන්නේ. ඒක කරලා ඉවරයි. කියන්නේ. හරි ඒ කියන්නේ සත්‍ය ඥානය එනකොටම සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඒක වෙන්න පුළුවන් සමහරෙකුට නේද?
දැන් මේක තමයි ධර්මයේ ඉතිසැන්නම තියෙනවනේ කික් සමහර දැන් ධර්මයේ කිසිමයි වගේ සෝවාන් වෙච්ච උත්තරන් මහතෙලා එහෙම වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට හිතෙනවා දැන් අපි මේ පිළිවෙල වැරදිද නැත්නම්
ඒක එක පොසිබිලිටි එකක් විතරයි. කෙනෙක් එහෙම වෙන්න පුළුවන් කෙනෙක් ඉතින් ඒක වඩා මේක හිමීට කාලයක් වඩලා ඒ අවබෝධයට එනවා වෙන්නත් පුළුවන් නේද? එහෙනම් අපි අර කෙනෙක් ගැන බලලා නැත්නම් ගීක දෙනෙක් ගැන බලලා ඒක මේ එහෙමමයි කියන්නේ නැතුව දැන් අරගොල්ලෝ කියන එක වැරදි කියන්නේ නැහැ. ඒකේ හරියටකුත් තියෙනවා. අඩුවකුත් තියෙනවා. එතකොට ඒකෙන් හරිද වැරදිද කියලා උත්තර දෙන්න බෑ ඔයාලට. ඒක ප්‍රඥා මට්ටම්. ඒක කෙනාට අපි හිතමු දැන් කෙනෙක් සත්‍ය ඥානය එනකොටම සෝවන් වුණා කියලා. දැන් එයා කියන්නේ එයාගේ අත්දැකීමනේ. ඉතින් වෙන කවුරු වැරදි කිව්වත් එයාට ඒක අදාළ නැහැ. එයා අත්දැකපු එක එයා කියනවා. වෙන කෙනෙක් කොච්චර තර්ක කළත් අපි ගිහින් නෑ නෑ හො වෙන්න බෑ ඉස්සෙල්ලා සත්‍ය ඥානය ඇවිල්ලා කාලයක් ගිහින් සෝවන් වෙන්නේ කියලා. උරට යට එක අදාළ නැහැ වැඩකුත් නැහැ. එයා අත්දැකපු එක තේරෙනවද? හැබැයි අනිත් තව එක්කෙනෙක් කර විදියට සත්‍ය ඥානේ දානුකාරී වෙලා කාලයක් ඉඳලා ධර්මානුකාරී වෙලා තව කාලයක් ඉඳලා සෝවන් වෙන්න පුළුවන්. අර කියන්නේ මැරෙනකොට සෝවන් වෙන්න පුළුවන්. ඉතින් එයාට අරක එයාට ඒක වෙනස්. ඒ හින්දා තමයි අපි ඔය මෙහෙමයි මෙහෙමයි කියලා ඔය තියරි හදන්න යෑමේ ඉවරද්ද තියෙන්නේ. ඒකයි මම කියන්නේ ඔය වචන වල තේරුම් දාගෙන ඔක පාඩම් කරන්න යන එකේමයි මේ වැරද්ද තියෙන්නේ. අපිට ඔය වචන වල තේරුම් හොයන එක නෙමෙයි මාර්ගය හඳුගත්තා නම් ඒක හරිද කියන එක විතරයි අපිට අදාළ. ඒක වඩන කෙනාට සුවන් වුණාද කියන ගැටලුවවත් එන්නේ නැහැ. මකද සෝවන් වුණාද කියන ගැටලුව තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකන් විතරයි. ඊට පස්සේ මාර්ගඵල ලැබුවද නෙමෙයි මාර්ගේ වැඩෙනාද නැද්ද. ඒතරයි තියෙන්නේ. තමන් ඉන්නේ කොතනද බලන්නේ සක්කාය දිට්ඨිය තුලින්නේ. මම සෝවන් වෙලාද කියලා නේ බලන්නේ. ඒකත් ඕනේ නැති වෙනවා මේ ගහම දකිනකොට. මකද ඒක ගැනත් අර සැක විචිකිච්ඡාවක් කියන එකක් පහළ වෙන්නේම නැහැ. ඔක මොකටද කොහොමන්නේ? ඔයගෙනේ
අපි දැන් මෙහෙමයි දැන් කතා කරනකොට දැන් අද මේ දැන් මේ සක්කායදිට්ඨිය මොනවා මොනතෝ මනසකාරය ගැන දැන් අර බාහිර රූපේ දිහා දැන් දේවල් යොමු මනසකාරය කතා කරනවා ඒකත් ඒ කියන්නේ ඒකත් දැන්
ඒ කතා කරන එක හරියි ඒක පූර්ව ප්‍රතිපදාව කියලා
කිව්වහම ඔව් ඒ කියන්නේ ලෝකයේ තුල ඒ කියන්නේ සල් වැඩි වෙන විදිහට අකුසල් දුරු වෙන විදිහට ඉතින් හිතන එක සම්මාද මේ කියන්නේ ඒකත් extra විදිහක යොදවන්න තමයි. නමුත් හැබැයි
කෙලෙස් නෑ. ඔව් ඒක කෙලෙසුත් යම් කිසි මට්ටමක දුරු වෙනවා. ඒක හැබැයි පූර්ව ප්‍රතිපදාව. කියන්නේ යම් කිසි අවබෝධයක් තියෙන කෙනාට තමයි ඒක කියන්නත් පුළුවන්. ඉතින් හැමෝටම කියන්න බෑනේ. ඒකේ මට්ටමක් තියෙනවා. හැබැයි ඒක නැතන මේ මේ තියෙන්නේ අර ආර්ය ප්‍රතිපදාව නෙවෙයි කියන එක ඒගොල්ලෝ දන්නේ. ඒක ඉතින් අර සම්මාදිට්ඨි දෙකේ වෙනසක් ඒක. හරි. දැන් අපි යෝනිසෝ මනසිකාර කියන්නේ හේතු අඳුරගන්න. ඉතින් ඒක බාහිරෙන් හේතු කිව්වා කියලා ඒක වැරදි කියන්නත් බෑ. දැන් බත් හටගන්නේ ආල් වලින් කිව්වොත් කාටවත් ඔක වැරදි කියන්න බෑ. ඒක හරි. හැබැයි ඒක ලෝකෙට අයිති. ඒකයි අපි දකින්න ඕනේ. කියන්නේ මේ සමුදය නිරෝධයක් එතන පේන්නේ නැහැ කියන්නේ. හේතුඵල සම්බන්ධයක් දකී. හැබැයි හේතුත් ලෝකෙට අයිති වෙලා ඵලයක් ලෝකෙට අයිති වෙනවා. ලෝකෙන් එතර වීමක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ දර්ශනෙත් උදව් වෙන්න පුළුවන් ඊළඟට එතනින් එහාට යන්න. එහෙනම් ඒක වැරදිමත් නෙවෙයි. ඔබන දන්න කෙනාට වඩා දන්න කෙනා හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ආර්ය මාර්ගය කියලා හිතාගන්න එක නම් වැරදියි. එහෙම දෙයක් තියෙනවා. ඒකයි ඔය දැන් වචනවල තේරුම් දාගන්න ගියාම දැන් දෙන්නෙක් එකතු වෙලා තර්ක කරනවා. යෝනි සමනසිකාර කියන්නේ මේකයි නෑ නෑ ඕක නෙමෙයි මේකයි. ඒ අවබෝධ වීම තුළ තර්ක නැති වෙනවා. ඒ කියන්නේ තර්ක කරන්න යන්නේ නැහැ අවබෝධ කරපු දෙනා. මොකද එයා දන්නවා මෙයාට මේක එහෙම ඕක හරිද වැරදිද කිව්වට වැඩක් නැහැ. මේ කරන්න තියෙන්නේ එයාට අවබෝධ වෙන විදිහකට වෙන පැත්තක් පෙන්වන්න පුළුවන් නම් ඒක පෙන්වලා දෙන්න. අපි දැන් බල්ලා එක්ක තර්ක කර කර හිටියට වැඩක් නැහැ නේ. එතන බල්ලෙක් නැහැ කියලා. අපි ඒක අවබෝධ වෙන වැඩපිළිවෙලක් පෙන්වන්න පුළුවන් නම් අන්න මෙන්න මේක කරලා බලන්න කියලා කියනවා නිසා නැත්තම් යනවා අර ඒක තමයි අර කලහ විවාද වලට යනවා කියන්නේ. දහම අවබෝධ වෙන්න අවබෝධ වෙන්න කලහ විවාද නැති වෙන්න ඕන. අපි කෙනෙක් මොනවා හරි කියනවා නම් යන්නේ මේ හේතුව නිසයි කියන එක තේන්න ඕන. එතකොට අපි පෙන්වන්න ඕන අනේ හේතු වන්දරගෙන අනේ හේතුව සත්‍ය විමසන පැත්තකට යව යොමු කරනවා ඒක. එහෙම නැතුව අත තරක හරිද වැරදිද කියන එකට තමයි යන්නේ ඔය දැන් වචනයක තේරුම කතා කරන්න ගියාම වෙන්නේ ඒක. ඒකමයි මම කියන්නේ දැන් මේ වචනේ මොකක්ද තේරුම කිව්වහන් ඒකෙන් ඒක ඉන්න මානසික මට්ටම අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දාමයි මම ඒ මට වැදගත් නෑ කියන්නේ ඒවනේ තේරුම්. තේරුමත් ඉතින් ඕක පාඩම් කරගෙන ඉන්නකම් ඒක මතකයි. ඊට පස්සේ මතක නෑ. ඊට වඩා ප්‍රදසක් ගත්තහම ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ අත්දකින්නදී අපිට වචනවලට දාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ අනිත්‍යත්ත කරනවට වඩා තමන්ට පේනම විස්තර කරනවා.
අපි කතා කරනකොට මේ මම හිතන්නේ දැන් බාහිර රූපයක් දැක්ම රුක්මක හක් කියලා ඒ ගහේ සමුදේ දසනවා කියන්නේ අර බාහිර තව නඹුර බලනවා.
ඔව්. නමුත් අර එතකොට එයාට තේරුම් කරන්න ඕන ඔක වැරදි කියන එක නෙමෙයි. ඔය බලන්නේ බාහිරෙන්නේ කියන අන්න ඒ පොයින්ට් එක පෙන්නවා. ඒක නුවණ තියෙන කෙනෙක් නම් ඉතින් මේ ඒක තේරුම් ගනි දහමට ගැලපෙනවද කියලා.
ඉතින් මොකද රූපයක් ඉතින් බාහිර රූපයක් ගහ වෙනවා ඒ තියෙන ගහේ සමුදේ බලන්න ඉතින් ඒක ඉතින් එහෙම තමයි සාවිස්සා ඒකේ මේ දේ එහෙම
කරන්නේ. ඔව් ඒ බලන සමුදේ අහන්න ඔය Taman තුලින්ද බලන්නේ බාහිරෙන්ද කියන එක. එතකොට ඔක පේනවා ඊට වඩා. අහ හැදුන හැටි බලන්නේ එළියෙන්ද Taman තුලින්ද කියලා බලන්න කියන්නේ. ඒක කෙලින්ම දහමට ගැලපීමක් නේ අපි කරන්නේ.
ඊයේ මම සයිකියාට්‍රිස් කෙනෙක් එක්ක කතා කරා. මම හිතන්නේ මම එයාට තීරණ කරන්න පුළුවන් වුණා, මට තීරණ කරන්න පුළුවන් වුණා මේ එයා දකින්නේ හිත ඇතුලින් කියලා. ඒක තව සයිකියාට්‍රික් කෙනෙකුට මම කතා කරා. එයා ඇයි ටිකක් ඩවුට් එකක් තිබුණා. ගයිනකොලොජිස් කෙනෙක් හම්බුණා. එයා කන්වින්ස් නෑ.
මම තමයි දැන් එක්කෙනාගේ මානසික මට්ටම් ප්‍රඥාව වැඩෙන පිළිවෙලක් තියෙනවා. අපිට ඕන වුණාට මේක මේ කියා දෙන්න කියලා එහෙම කියා දෙන්න බෑ. අහන කෙනාගේ මනස එකට සූදානම් වෙන්න ඕන. කරේ අපි අන්න ඒ පැත්ත බලන්න පුරුදුනොත් ඇයි මෙයාට මේක තේරෙන්නේ නැත්තේ කියන තැන හැබැයි එතෙන්ට තමයි අපි උත්තරේ දෙන්න ඕන. නැත්තම් වෙන්නේ අර රණ්ඩු වෙන එක විතරයි. ප්‍රශ්න තියෙනවද වෙන කාට?
දයාට පුළුවන් මේ පුළුවන් නම් දයා කිව්වේ එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලට මෙව්වා කරන්න. අර මම දෙන්නේ එක දුන්නා ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ටයි තව එයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ටයි මේ සර්ගේ පොත් දෙකක් තුනක් අනිච්ච සංඥා සූත්‍රයයි කායනුපස්සනාව කියලා ඒගොල්ලන් කියන ඒගොල්ලන් අවුරුදු 20ක් විතර භාවනා කරලා එක තැනක හිත වෙලා හිටියේ. හැබැයි එතනින් එහාට පුෂ් එක හම්බුණා කියලා මේ අනිච්ච සංඥා සූත්‍රය ඒගොල්ලන් ගෲප් එකක් මෙව්වා කරනවා. දැන් ඔක්කොලාට මේ කේ කපීස් දීලා ඉන්නත් හොද්දටම එතනින් එහාට යන විදිහ මේ පනවගත්ත කයක් කියන එක හරියටම හොදට තේරුණා කියලා මට පර්සනලි ඇවිල්ලා තැන්කේදුවා ඒගොල්ලන්. ඒක ඒක අවබෝධ වුණා කියලා. ඉතින් සමහරක් වෙලාවට පොතක් දීලා ඒක ඕවරෙන්ුවරගෙන් කියවන්න කිව්වනම් ඔය එතනින් උත් ගන්න පුළුවන් කියලා මම හිතනවා නේ.
ඔව් දැන් මේ මොකක් කර කියා දුන්නාට පස්සේ ඒක ආයෙ ආසේවිතා කියලා මං කියන්නේ ඒකම ආයේ කියවන්න හරි අහන්න හරි විදිහකුත් දෙන්න ඕනේ කියපු එකම. දැන් අපිටම පේනවානේ අපි බණක් ඇහුවට එක සැරේට තේරෙන්නේ නැහැ. ආයේ ආයේ ඔබ කීක සැරයක් අහනකොට මේ කියලා තියෙන්නේ මොනවද කියලා ටික ටික තේරෙන්නේ. අනිත් අයටත් එහෙම තමයි. ඉතින් ඒවට සම්බන්ධ දෙයක් දේශනාවක් හරි මොකක් හරි වෙන එක අහන්න කියලා එකක් දුන්නත් සමහර විට අර තමන් කියන්න හදපු ඒවට වඩා ඒක තව ටිකක් වයින් හරි තේන්නත් ඉඩ තියෙනවා. ඒක
කවුරු හරි මේක මේ පුරුදු කරන්න උත්සාහ කරලා එයාටම තේරලා ඉන්නවා නම් මෙතනින් එහාට මොකක් හරි තියෙනවා මාව ඉඳ වෙලා කියලා එතකොට ලේසි. එහෙම නෙමෙයි දැන් සමහරට අමාරු.
ඒක තමයි. දැන් අපි දහම් කරුණ කියද්දී තව පැත්තක් තමයි ඔයගොල්ලන්ට සමහරවිට නෝට් වෙලා ඇති. මම දැන් දහම් කරුණ කියා දෙන්න කලින් ඒගොල්ලන්ම ප්‍රශ්නෙකට දානවා. හිතන්න යොමු කරනවා. අපි උත්තරේ කියන කලින් ඒගොල්ලන් ප්‍රශ්නෙක ඉන්නවා කියන එක පෙන්වලා දෙන්නවා. ඒ දහම පැත්තෙන්. ඒකට ඒක හොයනකොට ඒක ප්‍රශ්න කරනකොට තමයි උත්තරේ දෙන්න ඕන. අපිට වෙලා තියෙන්නේ අපි දන්න දේ ඉස්සෙල්ලා කියලා එහෙම කරන්න ගියාම ඒගොල්ලන්ගේ මතයට ඒක දාගෙන ඉවරයි. ඒකට තමයි ඒ රණ්ඩු වෙන්නේ කරක කරන්නේ. ඒකයි මං කියන රහන කෙනාව තේරුම් අරන් එයා ඉන්න තැන පුළුවන් නම් එතන අඩුවක් තියනවා කියන එක ඉස්සෙල්ලා පෙන්නන. ඒකට එයා ඒක කල්පනා කරනවානේ හොයනවානේ. අනේ එතකොට තමයි කියා දෙන්න ඕන. ඔය අපි කතා කරන ඔව් දැන් යමක සූත්‍රයේ ඔය සාකච්ඡා අහලා බලන්න. මම දැන් ඒක කියන්න කලින් ඉස්සෙල්ලා පෙන්නනවා ඕගොල්ලෝ ඉන්නේ මේ මතේ නේද. පහතන් මහන්සි පීරිණාම් ප්‍රයෝගස් උපදින්නේ නැහැ කියන එකේ නේද ඉන්නේ. ඒක ඔව් කිව්වට පස්සේ ඊට පස්සේ තමයි අර සූත්‍රයේ මේ එහෙම හිටපු දෙනා ඒකට පාපක දෘෂ්ටියක් කියලා කියලා තියෙනවා සූත්‍ර. මම දැන් කල්පනා කරනවා අපි ඉඳලා තියෙන්නේ මේකේ මොකද්ද මේකේ අඩුව කියලා. අන්න එහෙම හිතන්න ගත්තට පස්සේ කිව්වොත් මේසක් නැතුව ඒ සූත්‍රේ තේරෙන්නේ නැහැ. නැත්තම් ඔය නිකම්ම කිවන ආ ඔය අපි දන්නේ නැති ගමන කිව්වේ කියලා එතනින් ඉවරයි ඒක. ඒක යා දෙන්න කලින් ප්‍රශ්නෙකට යොමු කරලා ඊට පස්සේ හොයන්න ඇරලා කියා දෙනවා නම් මම හිතන්නේ ටිකක් පහසුයි තව කෙනෙකුට. ඒක තේරුම් ගන්න. මම ඔයගොල්ලන්ව දාන්නේ සමහර වෙලාවට ඔන්න මේක ගැන හිතලා හොයාගෙන ඉන්න කියලා. ඒක ඒක හිතන්න නැතුව කිව්වට වැඩක් නැහැ. අපි එහෙම කියපු උත්තර දීලා නැතුවත් ඒ සමහර ඒවා නේ. හරි නේන හොඳයි එහෙම
තිරුවන් සර්
තිරුවන්
සර්